දුවින්නම් පදේ කොටේනවා මේකේ කිව්වේ නැහැ නේද ඒක. ඔව් ඒ කියන්නේ නැති ඒක අපි හදන්න ඕනේ.
මේකේ
ඒ වුණාට මේකේ පොත් පෙන්නලා නැත්තම් ඒ පෙන්නන්නේ රූප සීදී හැදෙන පදත් සමහරට කියනවනේ. ඒ කියන ඒවා හදන්න යන්න ඕනේ. ඊට වඩා තව හැදෙන පදත් තියෙනවා. ඒ ඔක්කොම මේකේ කියන්නේ නැත්තම් බාලාවතාරී පද හදන්න යන්න ඕනේ. එහෙම වුණොත් දැන් තව ගොඩක් පද හැදෙන්න තියෙනවා. ඒ දැන් මේකේ නොපෙන්වන ඒවා නිසා හදන්න යන්න ඕනේ. ඒවා රූප සිද්ධියේදී බලා ගන්න පුළුවන්. නේද? මේකේ පෙන්වලා නැත්නම් ඒක දැන් කොහොමද දැන් පද හැදෙනවා කියලා දැන් තත්ත්ව දීපිකාව නැත්නම් කොහොමද දැනගන්නේ?
නේද? වර්ණයේ පොදේ දෙක තියෙනවා.
ආ ඒක හරි. ඒක ඉතින් රූප සිද්ධියේ පද අතේ නැහැ. එහෙම ඒවා ගොඩක් ඒවා තියෙනවා. ඔව් එහෙම හදන්න බෑ දැන්. මේකේ පෙන්වන්නේ නැද්ද? තත්තු දීපිකාව කියන්නේ පසුවරිය වුණු පදක් නේ. තේරුණා. ඒකෙන් ඒකේ පෙන්වන තව ඊට වඩා ගොඩක් පද. ඒ ඔක්කොම ඉතින් හදන්න මේ ඒ හැදෙන ක්‍රමයේ කොහොමද තියෙනවා රූප සිද්ධිය. ඒවා ඒ තැනකදී හදමු. දැනට ඒ නිසා මේ කියපු ටික විතරක් ඇදුවා මේ. නේද? අපිට තියෙන්නේ තී චතුන්නම් කියන සූත්‍රය ඉඳන් නේද?
84.
සූත්‍ර සංකන වෙනස් වෙන්න පුළුවන්.
නෝත් ද්වාදිකව නම්නේ තමයි.
ඔයි කියවර. හරි. හරි ඉන්නම් කියාගෙන යමු. තී චතුන්නම් තිස්සෝ චතස්සෝ තයෝ චත්තාරෝ තීනි චත්තාරි. යනු ආදේශ විධාන සූත්‍රයි. තී චතුන්නම් යනුද තිස්සෝ චතස්සෝ තයෝ චත්තාරෝ තීනි චත්තාරි යනුද පදයෝය පද දෙකකි. එතකොට මේකේ යෝසු කියන පදෙයි සවිබත්තීනම් කියන පදෙයි ඉත්ති පොම නපුංසක සංඛ්‍යානම් කියන පදෙයි අනුවර්තනය කරගන්න ඕන. ඒ කරගෙන අපි මේකේ අර්ථ කියනවා. යෝසු යෝ ප්‍රත්‍යං පරකල්හි සවිබත්තීනම් ඉත්ති පොම නපුංසක සංඛ්‍යානම් විභක්ති සහිත වූ ස්ත්‍රී පුල්ලිඟු නපුංසක ලිංගු සංඛ්‍යා අර්ථයෙහි වැටෙන්නා වූ කිවේ මොකද්ද කියන එක අවබෝධයෙන් කිව්වේ නේද? ඔව් ඒ කියන්නේ ලිංග තුනෙහිම සංඛ්‍යා අර්ථයෙහි වැටෙන්නා වූ තී චතුන්නම් තී චතු ශබ්දයන් හට තිස්සෝ චතස්සෝ තයෝ චත්තාරෝ තීනි චත්තාරි යන ආදේශයෝ වෙති. අපි මොකද්ද කියන්නේ කියන එක මේකේ වෘතියක් කියලාම කතා කරමු. යෝසු ඉත්තිපුම නපුංසකේසු යෝසු ලිංගු තුනේහි වැටෙන්නා වූ යෝ ප්‍රත්‍යයන් පරකල්හි සවිභත්තීනං තී චතුන්නං විභක්ති සහිත තී චතු යන ශබ්දයන් හට තිස්සෝ චතස්සෝ ආදයෝ තිස්සෝ චතස්සෝ යනාදී ආදේශයෝ හොන්ති වෙති. තයෝ 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 යනු ප්‍රථම බහුවචනයි. නැවතත් තයෝ යනු ဒုတိය බහුවචනයි. මේ මොන ලිංගුවේද? පුල්ලිංගුවේ පුල්ලිංගු ප්‍රථම බහුවචන සහ ဒုတိය බහුවචන පද්දික. තීභි තීහි යනු තතියා කරන පංචමී බහුවචනයි. තින්නම් යනු චතුත්ති චට්ටි බහුවචනයි. හරි, අපි ඒ ටික කතා කරගෙන යමු. දැන් මේ කියපු තී චතුන්නම් කියන මේ සූත්‍රයෙන් කරන්නේ මොකක්ද? අපි දැන් කතා කරගෙන යන්නේ තී ශබ්දයෙන්. තී ධන ප්‍රථම විදිහට අපි දන්නවා තීයෝ නේ. ඊට පස්සේ තී ධන තී දවසේ හදන්නේ කොහොමද බලමු. ඇයි යෝ ගන්න? ඒක වචන පද නෑ. සී කියලා ගන්න බෑ. ඒ නිසා තී දන සී කියලා ගන්නේ නෑ. ඇයි? තී ශබ්දය අනිවාර්යයෙන්ම බහුවචන අර්ථයිනේ. දැන් තුනක් කියලා කියද්දී නේද? ඕක ඒක වචනේ යෙදෙන්නේ නෑ. ඒ නිසා තී දන යෝ කියලා තමයි ගන්න. තී යෝ හැදෙන්නේ. ඊට පස්සේ දැන් මේ කියපු තී චතුන්නම් කියන සූත්‍රයෙන් කියවෙන්නේ මොකක්ද? තී චතු කියන තී චතුන්නම් කියනගේ තේරුම තී චතු ශබ්දයන් හට කියන එකයි. තී චතුන්නම්. ඊට පස්සේ තිස්සෝ චතස්සෝ. තිස්සෝ චතස්සු තයෝ චත්තාරු. තයෝ චත්තාරු තීනි
තීනි
මේ විදිහ මේකනේ දැන් සූත්‍රයෙන් කියවුනේ. තී චතු කියන ශබ්දයන් හට තිස්සෝ චතස්සෝ තයෝ චත්තාරෝ තීනි චත්තාරෝ කියන ආදේශ එකක් වෙනවා. කොහොමද ඒ වෙන්නේ? මේක ස්ත්‍රී ලිංගු වෙදී ස්ත්‍රී ලිංගු ප්‍රථමා ဒုတိය ප්‍රථමා ဒုတိය වලදී මේක පුල්ලිංගු ප්‍රථමා ဒုတိය වලදී මේක නපුංසක ලිංගු ප්‍රථම ဒုတိය වල. එහෙනම් මේක තමයි සූත්‍රයෙන් දැන් කියවුනේ. තී චතු ශබ්ද දෙකට ප්‍රථම ဒုတိය විදි තී ශබ්දයේ ශ්‍රී ලිංගයේ තිස්සෝ කියලා පදයක් හදනවා. ප්‍රථම විදි එතකොට හැදෙන්නේ ප්‍රථම ဒုတိය වලදී තිස්සෝ තිස්සෝ කියලා පද දෙකක් හදනවා. චතු ශබ්දයේ චතස්සෝ කියලා පදයක් හදනවා. ඒක පුල්ලිංගයේදී තී ශබ්දයෙන් පස්සේ තයෝ කියලා පදයක් හදෙන්නේ. චතු ශබ්දයේදී චත්තාරෝ කියලා පුල්ලිංග පදේ හැදෙන්නේ ප්‍රථම ද්විතියා වලදී. ඒක නපුංසක ලිංගයේදී තී ශබ්දයෙන් පස්සේ තීනී කියලා ප්‍රථම ද්විතියා පද දෙක චතු ශබ්දයේ නපුංසක ලිංග ප්‍රථම ද්විතියා වල චත්තාරි කියලා පදේ හැදෙයි. මේ සූත්‍රය මතක තියාගත්තම හරි ලේසි. තී චතුන්නම් කියන එකේ තේරුම එතකොට අපි කිව්වා තී චතු ශබ්දයන් හට මේ පිළිවෙලට ආදේශ වෙනවා. පැහැදිලිද? උට අර්ථය පැහැදිලි. අර කියන්නේ අර්ථය සුගමයි. එතකොට ඒ සූත්‍රයේ ළඟින් මෙන්න මේ වගේ සටහනක් දාලා තියාගත්තා නම් එතකොට සූත්‍රයේ ඔක්කොම ටික දැන් කියවෙනවා පැහැදිලිව. හරි. එතකොට දැන් මේ කියපු සූත්‍රයෙන් ඒ නිසා දැන් කොහොමද වෙන්නේ තීදන යෝ කියන මුළු කොටසටම ආදේශයක් කරනවා විභක්ති සහිත වූ යෝ ප්‍රත්‍යයට කියලා කිව්වේ. විභක්ති සහිත යෝ ප්‍රත්‍යයට තීදන යෝ හට දැන් අපි හදාගෙන යන්නේ පුල්ලිංග පද නිසා තයෝ කියන ආදේශය ගන්නවා. තයෝ දැන් කියපු සූත්‍රයේ මේ මුළු කොටසටම තයෝ ආදේශය. පැහැදිලිද? දැන් හදන්නේ පුල්ලිංගය නිසායි. දැන් පුල්ලිංග පද හදාගෙන යන්නේ නැත්නම් මේ තයෝ තියෙන්නේ මෙදෙනේ. මේ මෙදෙනාට දැන් හදාගෙන යන්නේ පුල්ලිංග පදේනේ. ඒකට ඊට අදාළ ආදේශය තමයි ගන්න ඕනේ. ඒ සූත්‍රයේ රචනාවේ පහසුවට කියා උච්චාරණයේ පහසුව. තොර ද්විතිය පදෙත් එහෙමයි. තීදන යෝ අභෞතයෝ ওই විදියමයි. ලිංගත්තේ පටමා කියන එක වෙනුවට සම්මත්ති ද්විතිය කියන එක විතරයි වෙනස් වෙන්නේ. තොර කොහොමද පද හැදෙන්නේ? තීදන තීයෝ තීදන යෝ බෞමිවත්තබ්බේ බහුවචන. ඊට පස්සේ තීදන යෝ හට තයෝ ආදේශය දැන් මේ කියපු තී චතුන්නම් කියන සූත්‍රයේ එච්චරයි. ඊට පස්සේ ආපහු නයි පරන් ඒව මොකද ලියන්න දෙන්නේ. ဒုတိယාවේදීත් එහෙමයි. සී යෝ කියන එක වෙනුවට අපි අං යෝ කියලා එතන දාගන්නේ. තීදන අං යෝ මොකද්ද සූත්‍රය? චන්ද සුමනායස්. ඔව්. කම්මත්තේ ဒုတိය. ඊටසේ තීදන අං කියලාද ගන්නෙ? ඇයි? බහුවචන නිසා තීදන යෝ බහුමිවත්තබ්බේ බහුවචන. ආපහු යෝ හට තීදන යෝ කියන මුළු කොටසටම තයෝ ආදේශය තී චතුන්නම් සූත්‍රයෙන් ඊට පස්සේ ඉතින් ඉවරයි නේද? තයෝ පදේ ආපහු ද්විතීයය හැදෙනවා. තීභි කියන පදේ හැදෙන්නේ කොහොමද? ඕ තීදන නාහි. තීදන නාහි. ඊට පස්සේ අපි තීදන හි කියලා ගන්නවා. ඊට පස්සේ ඊට පස්සේ මේක ඉතින් පද වෙන් කරගන්න වෙනවා. ඒක වඩා හොඳයි. ඊ යන්නක් වෙනවා ධන හි. මේකත් ඔක්කොම එකටම කරන්න පුළුවන්. සූත්‍රය එතකොට ස්මාස්මින් නම් නෙවේ. සුනං හිසුච දීගං කියන සූත්‍රය. සුනං හිසුච සූත්‍රයෙන් යන්න ඊයන්නක් වෙනවා. පදාන්ත යන්න ඊයන්නක් වෙනවා. එතකොට තීහි කියලා පදයක් හැදෙනවා. එතකොට තීභි කියද්දි මේ ටිකට අමතරව එතකොට ස්මා හිස්මින්නම් මහා බිහිවා සූත්‍රයෙන් හි හට බි. එතකොට තීහි තීභි කියලා පද දෙකක් හැදෙනවා. ඒවා ඉතින් ලේසි නිසා අපි වෙන වෙන පද හදලා පෙන්නන්නේ. ඊට පස්සේ තින්නම් කියන පදේ කොහොමද දැන් චතුත්ථි බහුවචනේ මේ විදිහට ගත්තා තී දන ඊට පස්සේ නං පදේ හැදෙන්න ඕනේ. එතකොට කලින් අපි හදලා හුරුවේ විදිහට නම් කොහොමද තී නං එහෙමනේ හැදෙන්න ඕනේ. දැන් අපි බුද්ධානං ඒ විදිහට මේ පදාන්තය දීර්ඝ කරලා මේ පදේ හදාගත්තේ. දැන් මේක තී නං වෙන්න ඕනේ එහෙමනම් ඒ රටාවෙට. හැබැයි මේ ශබ්දවලදී එහෙම වෙන්නේ නැහැ. ඒකට වෑම සූත්‍රයක් කිව්වා. මොකක්ද? නෝච ද්වාදිතෝ ද්වින් නෝච ද්වාදිතෝ නම්හි නම්හි කියලා කිව්වේ නං විභක්තිය පිටිපස්සෙන් තියද්දි ද්වි ආදී ශබ්දයන්ගෙන් පස්සේ නකාරයක් ආගම වෙනවා. ඒ නිසා අපි මේ සූත්‍රය කලින් දවසේ කිව්වා. ඒ නිසා තී ශබ්දයෙන් පස්සේ ඊට පිටිපස්සෙන් හල් නයන්නක් එනවා. නං ප්‍රත්‍ය පිටිපස්සෙන් තියෙනවා. දැන් දෙකේ ඒ අමතරව තව හැදෙන පදයක් නේ. දැන් බලන්න වර්ණගිලි පොත්වල කොහොමද තියෙන්නේ? මොකද නැත්තේ? දැන් මේ පෙන්වලා තියෙන්නේ දැන් බාලාවතරේ නැද්ද ඒක? දැන් අහුන් නැද්ද තින්නම් කියන පදයක්?
මේ අපේ තියෙන්නේ මේ අරකේ. ඔය නයන් නෙමෙයි. නයන් දෙකනේ. තින්නම් කියලා කියනවා. මේ පොතේ තියෙන්නේ ඒක. ඉන්න
එහෙනම් දීපු කියලා බලන්න.
නම් කරපු තින්නම්
තින්නම් තින්නම් නම් කියන පද දෙක තමයි යෙදෙන්නේ. නම් තින්නම් පදේකුත් ඊට කලින් කියලා නැද්ද? මේකේ නම් කියලා තියෙනවා. මේකේ මුද්‍රණ දෝෂයක් වෙන්නත් පුළුවන්. ඒක නම් මට බලන්න බැරි වුණා. මේ විදිහේ පදයක් තියෙනවද කියලා එක.
මේ වරණ
ඔය දෙක විතරයි තමයි. මටත් මතක නම් තිබුණේ මූර්ධජ කියන්නේ දෙකක් යදෙනවා කියන එක තමයි. මේක එතකොට එන්නේ. හරි අනික් බාලාවතර පොතලත් කියලා නැන්නේ නේද? මේක එහෙනම් මුද්‍රණ දෝෂයක්ද කියලා ඈ. කොහොමද තියෙන්නේ? මේ පදෙත් වෙනලා තියෙනවා. මූර්ධජ නැතුව මේ විදිහට තියෙනවද? දන්තජෝ. මට ඒක බලන්න බැරි වුණා මේ. බුද්ධ දේශනාවේ කොහොමද ඉදිරියට තියෙන්නේ කියලා මේක මෙහෙම පදයක් තියෙනවා. ඔයක තමයි. ඒ තියෙන නිසා තමයි දැන් මේ මංගව තියෙන එකේ තියෙනවා. ඒකයි හැදුවේ. ඒ වරණේ අපි බලමු. ඒක තමයි. ඒ පදේ බාලාවතර පොතේ පෙන්වලා
තිබෙනවා.
ඒ පිටිපස්සෙන් පෙන්වන පද දෙකට අමතරව පෙන්වනවා ඒකයි. මුඩින් මුඩින් පෙන්වනවා.
මම
වෙනස ඉතින් උච්චාරණය වෙනස විතරයි. ඒක පොඩ්ඩක් බුද්ධ දේශනාව යෙදෙන විදියත් අපි පස්සේ බලලා කියන්නම්. පොඩ්ඩක් සටහන කරුවරි දාලා තියාගන්න මෙහෙම බලන්න තියෙනවා කියලා. දැනට මේ පොතේ පෙන්වලා තියෙන නිසා මේකත් මේ විදියටත් පදයක් හැදෙනවා කියලා දාගත්තම හරි. හරි. ඊට පස්සේ ඊළඟ සූත්‍රය අපි කියාගෙන යමු. ඉන්න මින්නන්නම් තීහි සංඛ්‍යාහි ඉති. ඉන්න මින්නන්නම් තීහි සංඛ්‍යාහි යන සූත්‍රයෙන් තී සබ්දතෝ තී ශබ්දයෙන් පරවය දෙන නං ඉච්ඡස්ස නං යන මේ විභක්ති ප්‍රත්‍යයට ඉන්නම් ඉන්නන්නංච ඉන්නං ආදේශයද ඉන්නන්නං ආදේශයද වේ තින්නං තින්නන්නං යනු චතුත්ති චට්ටි බහුවචනයි තීසු තීසු යනු සත්තමී බහුවචනයි එතකොට දැන් මේ හදන්න යන්නේ ආපහු චතුත්ති චට්ටි බහුවචන ඊට අමතරව හැදෙන තව පද දෙකක්. ඒක අපි මේ සූත්‍රයේ අර්ථත් කියලා ඉමු. මෙය ආදේශ විධාන සූත්‍රයකි. ඉන්න මින්නන්නම් යනුද තීහි යනුද සංඛ්‍යාහි යනුද පදයෝය පද තුනකි. අපි මේකේ අර්ථය එතකොට කියනවා සූත්‍රයේ අර්ථ තීහි සංඛ්‍යාහි සංඛ්‍යාවාචි තී ශබ්දයෙන් පසුව යෙදෙන්නා වූ නං නං විභක්ති ප්‍රත්‍යයට ඉන්න මින්නන්නං ඉන්නං ඉන්නන්නං යන ආදේශයෝ වෙති. එතකොට මේ සූත්‍රයේ මොකක්ද කියවෙන අර්ථය? තීහි සංඛ්‍යාහි. ඒ කියන්නේ සංඛ්‍යාවාචක තී ශබ්දයෙන් පරව. එහෙම නැත්නම් තී ශබ්දයෙන් පස්සේ යෙදෙන නම් කියන විභක්ති ප්‍රත්‍යය. තී වලින් පස්සේ තියෙන මෙන්න මේ නම් කියන විභක්ති ප්‍රත්‍යයට ආදේශයක් වෙනවා ඉන්නම්. තවත් ආදේශයක් වෙනවා ඉන්නන්න. ඔය ආදේශ දෙක වෙනවා. ඊට පස්සේ දැන් තියෙන්නේ තී ධන ඉන්නම් තී ධන ඉන්නන්න. අපි මේකේ විභක්ති වෙන් කරලා ඊට පස්සේ ලියාගමු. ඒ ඉන්නන්න පැහැදිලි. ඊට පස්සේ එතකොට පද දෙක හැදෙනවා. පූර්වස්වරේ ලොප් වෙලා මේක පැමිණිලා පද දෙක හැදෙනවා. තින්නම් තින්නන්නම් කියලා. පැහැදිලි. මේක තමයි එතකොට සූත්‍රයෙන් කියවෙන්නේ මෙන්න මේ ආදේශ දෙක සිද්ධ වෙනවා. තී ශබ්දයෙන් පස්සේ දෙන නං ප්‍රත්‍ය. එතකොට තීසු කියන පදේ සප්තමී බහුවචනේ කොහොමද හැදෙන්නේ? දීරානන්ද ආශ්‍රමතුන් කියමු බලන්න. තී දනසු මොකද්ද සූත්‍රය? සුනං හිසිත සූත්‍රයෙන් දීර්ඝ කර පමුණු නයි පරං සූත්‍රයෙන් පමුණු. එතකොට තීසු කියලා පදේ හැදෙනවා. පැහැදිලි ඒකනේ. දීර්ඝය විතරක් ඉතින් විශේෂයෙන් සූත්‍රයකින් මතක තියාගන්න තියෙනවා. තීදන ස්මින්සු තීදන සු පදවෙන් කළා කියන්න කියන්නක් කළා දන සු ලේසිනි. ඔක්කොම මේ වගේ බෝඩ් එකේ ලියන නිසා ලේසි. මොකක්ම පදෙම හදන්න නැතුව හිටියම ඔයිටත් වඩා ලේසි. එතකොට පුල්ලිංග පද හදලා ඉවරයි. හරි. ඊට පස්සේ දැන් ස්ත්‍රීලිංග පද හදන්න යන්නේ. ඉත්‍යං ස්ත්‍රීලිංග වෙහි තිස්සෝ ප්‍රථම බහුවචනයෙහි තිස්සෝ යයි පදයක් සැකසී. ආයත් තිස්සෝ කියන පදයක් තියෙනවානේ. තිස්සෝ ဒုတိယා බහුවචනයෙහිද තිස්සෝ යයි පදයක් සැකසී. තීභි තීහි යනු තතියා කරණ පංචමී බහුවචනයි. හරි. ඒ ටික පැහැදිලිනේ නේද? මේකේ වෙනස් වෙන්නේ තිස්සෝ කියන පදේ විතරයි. කොහොමද? තීදන මොකද්ද කියමු බලන්න. පිළිවෙල සූත්‍ර පිළිවෙල ආනන්ද ආශ්‍රමයේ. ඔව්. තීදන සීයෝ. ඊට පස්සේ තීදන යෝ. ඊට පස්සේ හර්සෙන් තිස්සෝ. ඒක තිස්යෝනි. මේ මොකද? එතකොට කලින් කියපු සූත්‍රය, අද මුලින්ම කතා කරපු සූත්‍රය, මේ තී දන යෝ කියන කොටසට ශ්‍රීලිංගයේදී තිස්සෝ කියන ආදේශය වෙනවා. තී චතුන්නං කියන සූත්‍රයෙන් තිස්සෝ. ද්විතියාවේදී කියමු බලන්න. හා මෙතන අංග කියලා එනවා. ඊට පස්සේ තීදන යෝ. ඊට පස්සේ දැන් කියපු සූත්‍රයෙන්ම තිස්සෝ කියන ආදේශය පැහැදිලි නේද? ඊට පස්සේ තීවි තීහි කියන ඒවා අපි කලින් පුල්ලිංගේ හදපු විදියමයි. වෙනසක් නැහැ. පැහැදිලි නේද? හරි. පුල්ලිංගේ හදපු විදියමයි, වෙනසක් නැහැ. ඊළඟට චතුත්ති පදේ අපි හදන්න යන්නේ. කියාගෙන යමු. නොචාදු නොච ද්වාදිතෝ නම් හි යන සූත්‍රයෙහි චකාරේන ච ශබ්දයේ බලයෙන් නම් හි නං විභක්තිය හරකල්හි උස්සං ආගමෝ උස්සං යන ආගමයක් වේ. වග්ගන්ති වර්ගාන්ත ආදේශය වූ කල්හි තිස්සන්නං තිස්සන්නං යනුවෙන් පදයක් සැකසේ. තීසු තීසු යනු සප්තමී බහුවචනයි. තොර ශ්‍රී ලිංගයේ පද හැදෙන්නේ කොහොමද කියාගෙන යමු බලන්න. ප්‍රථම විදි තිස්සු. අපි පුල්ලිංගේ ඉඳන් කියාගෙන යමු. පුල්ලිංගයේ ප්‍රථමාවි ද්විතියාවි තතිය චතුත්ති තින්නම් එතකොට දන්තජවයි මෝද්දජවයි දෙකම බාලාවතාරෙ පෙන්නනවා. ඒ නිසා තින්නම් තින්නම් කියලා පද දෙකක් ඇදෙනවා. තව අමතරව තින්නන්නම් කියලා පදයක් පද තුනයි. එතකොට පංචමී තීවි තීහි චට්ටි සප්තමී තීසු. ශ්‍රී ලිංගයේ ද්විතිය තතිය චතුත්ති දැන් මේ කිව්වේ දැන් කියපු පදි තාම හැදුවේ නෑ. ඒක තිස්සන්නම් සප්තමී තීසු. දැන් ඔන්න අපි දැන් ඒ කියපු චතුත්ති චට්ටි පදේ පොඩ්ඩක් වෙනස්. ඒ නිසා අපි ඒක හදන්න යනවා. තීදන සා නං කියලා තියෙනවා. නං ප්‍රත්‍යයයි. පැහැදිලිනේ. ඊට පස්සේ තී සහ මේ නං ප්‍රත්‍ය අතරට ආදේශයක් ගන්නවා. උස්සං කියලා. උස්සං සංඛේන ආදේශය. ඊට පස්සේ නම් පදේ විදිහටම තියෙනවා. මොකද්ද සූත්‍රය? නොචාදු කියලා ගත්තේ. නොච ද්වාදිතෝ නම්හි. ඒකට නකාර ආගමයක් ගන්නවා කියලා කිව්වනේ නම් ප්‍රත්‍ය පිටිපස්සෙන් තියෙද්දි. තින්නම් කියන පදේ හදද්දි අපි ගත්තේ. ඒ සූත්‍රයේම ච ශබ්දයේ බලයෙන් ඒ හල්න යන්නට අමතරව සං කියලා ආදේශයක් ගන්නවා. මෙහෙමත් ආදේශයක් ගන්නවා. ච ග්‍රහණයෙන් කියලා කියන්නේ. ඔව්. ච ග්‍රහණයෙන්. ග්‍රහණයෙන්. ඔව්. ච ග්‍රහණය කියන්නේ ච ග්‍රහණයෙන්. සිංහල වචනේ. ග්‍රහණයෙන්. ගැනීමෙන් කියන එකයි. ච ශබ්දය ගැනීමෙන්. ච ශබ්දයේ බලයෙන් කියන එකයි අර්ථය. නොච ද්වාදිතෝ කියන සූත්‍රය. ඒක දැන් කියලා තියෙනවනේ නේද? නොච ද්වාදිතෝ. කියන සූත්‍රයේ බලයෙන් නං කියන උස්සං කියන ආදේශයක් ගන්නවා නං විභක්තිය පිටිපස්සෙන් තියෙද්දි. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙතන දැන් බිඳුවක් නේ තියෙන්නේ. තිස්සං නං කියලානේ. ඒකට වග්ගන්තං වා වග්ගේ සූත්‍රයෙන් නකාරයක් පිටිපස්සෙන් තියෙද්දි මේක වර්ගපදයක්, වර්ග අකුරක්. ඒ නිසා මේ බිඳුව වෙනුවට හල් නයන්නක් ගන්න. එතකොට මෙතන ඉන්නේ මෙහෙමයි. සන්නම් පැහැදිලිනේ වග්ගන්තං වා සූත්‍රේ. පැහැදිලි. කොට පදේ හැදිලා ඉවරයි. තිස්සන්න. තිස්සන්න කියලා පදේ හැදේ. එකතු කිරීමේ ලකුණු අංග කරලා ලියා ගන්න. මෙහෙම. පැහැදිලි. ඉතින් මේ ඔක්කොම ටික හදලා ඉවර වුණාම පැහැදිලි නැත්තම් නේද? සූත්‍ර ඔක්කොමත් ලියලා නේද? හරි, එතකොට ඔන්න ශ්‍රී ලිංගයේ තී චතුත්ති පදේ තී ශබ්දයෙන් පස්සේ හැදෙන්නේ මේ විදියටයි. තිස්සන්නම් කියලයි. ටිකක් වෙනස් විදිහේ පදයක් නේ. එතකොට චට්ටි පදෙත් ওই විදියයි. සත්තමිය තීසු. හරි. ඊපස්සේ නපුංසක ලිංගයයි. නපුංසකේ නපුංසක ලිංගුවේහි තීනි ප්‍රථම බහුවචනය තීනියයි සැකසේ. ආයත් තීනි කියලා තියෙනවා. තීනි ဒုတိය බහුවචනයද තීනි යනුවෙන් සැකසේ. තීහි තතියා කරන පංචමී බහුවචනය තීහි යනුවෙන් සැකසේ. ඒක තීභි කියන එක පෙන්වලා නැහැ. ඒකත් තියෙන්න ඕනේ. ඒ පදෙත් හැදෙනවා. දැන් මේ ඔක්කොම කියන්නේ දැන් ඒකට වෙන ආදේශයක් නිසා. චත්තාරු ඒක අපි හදන්න කලින් අපි තී ශබ්දයේ ඉතුරු ටික ඉවර කරලා ඉමු. දැන් චතු ශබ්දයෙන් පටන් ගන්න යන්නේ. එතකොට ඉතිරි පද ටික කලින් කියපු විදියමයි, පුල්ලිංගයේ විදියමයි. කිසිම වෙනසක් වෙන්නේ නැහැ නපුංසක ලිංගයේ ඉතිරි ටික. අපි එහෙමනම් මුල් පද දෙක හැදුණු විදිය ඉක්මනට කවහරි ලියමු බලන්න. වෙනසකටත් එක්ක චන්දසුමනායස් මලියෝ බලන්න. තීනි සීයෝ කොටස වනිත් නෑ. කෙලින්ම යෝම ගමු. තීදන යෝ මොකද්ද වෙන්නේ දැන්? තී චතුන්නම් තිස්සෝ චතස්සෝ යෝනුවේ මුළු ඔක්කොට ඉස්සරහින් සූත්‍රය තී චතුන්නම් දන්තජ ඩොට් එක වරහන් නෙවෙයි සමාන ලකුණ දාලා වරහන් දාන්නේ. හරි. ဒုတိယවත් ඉතින් ওই විදිහම තමයි. ඉතින් අර මුලින් සූත්‍ර විතරයි වෙනස් වෙන්නේ. කම්මත්තේ ဒုတိය. ඒක විතරයි වෙනස් වෙන්නේ. හරිනේ නේද? ඒකට තී ශබ්දයේ පද හැදීම ඉවරයි. ඒකට තීවි තීහි කියන පද කුල්ලිංගේ වගේමයි. එතන ඉහා කොටස කුල්ලිංගේ විදියමයි. ඒකට චතුත්ථී කොහොමද පද හැදෙන්නේ? තී ශබ්දයේ නපුංසකලිංගේ කොහොමද? ඔව්. තින්නම් තින්නන්න ඒකමයි ඈ. ඒකට කුල්ලිංගේ වගේමයි වෙනසක් නැහැ. ඒවා සටහනක් හරි දාලා තියාගන්න පුල්ලිංගුවේ සෙස්ස පුල්ලිංගුවේ හිමෙනි ප්‍රථම ද්විතිය විතරයි වෙනස් වෙන්නේ අනිත් ඒ වගේ වෙනසක් වෙන්නේ හරි ඊට පස්සේ දැන් හදන්න යන්නේ චතු ශබ්දය චතු ශබ්දයේ මුලින්ම පුල්ලිංගයයි හදන්න යන්නේ එතකොට පුල්ලිංගයේ පදයක් හැදෙනවා චතු දන මේ විදිහටම චතු දනයෝ ඒ පදේ අපි හදමුද කවුරු හරි? හරි, හරි චිත්තස් මහදන් බලන්න. ප්‍රථම ඒක වචනේ චතු ශබ්දය. අපි ඒක සූත්‍රේතකම් කියම චත්තාරු. ප්‍රථම ඊළඟ එකත් අපි කියලම හදමු. හරි, ප්‍රථම ඒක වචනයෙහි චතු ශබ්දයෙන් පරව ආදේශ ආදිය සිදුවි ඔව් චතු ශබ්දයෙන් පර වූ විභක්ති ප්‍රත්‍යයන්ට ආදේශ ආදිය සිදුවි
ආදේශාදී
සිදුවේ. චත්තාරෝ යනුවෙන් පදයස් එකසේ.
චත්තාරෝ යනුවෙන්
ඊළඟ සූත්‍රයක් කියලාම ඉන්න වෙනවා. ඊළඟ පදේ හදන්න. ඒකත් ප්‍රථමාවෙමයි. ඕ සරේච ඉති ඉහ.
ඕ
සරේච යන මේ සූත්‍රයෙහි.
ඕ සරේච යන මේ සූත්‍රයෙහි.
චකාරේන.
චකාරේන.
චකාරයෙන් එහෙම නැත්නම් චකාරයේ බලයෙන්
චකාරයේ බලයෙන්
යෝසු
යෝසු
යෝ ප්‍රත්‍ය පරකල්හි
යෝ ප්‍රත්‍ය පරකල්හි
උස්ස
උස්ස
චතු ශබ්දයේ පදාන්ත උකාරය හට
චතු ශබ්දයේ පදාන්ත උකාරය හට
උරෝ
උරෝ
උර යන ආදේශය වේ
උර යන ආදේශය වේ
තතෝ යෝනමෝතු ඉති ඉහ
තතෝ යෝනමෝතු
තතෝ යෝනමෝතු යන සූත්‍රයෙහි තුකාරේන තුකාරයේ බලයෙන් යෝනං ඕ යෝ විභක්ති ප්‍රත්‍යයට ඕ ආදේශය වේ
යෝ විභක්ති ප්‍රත්‍යයට ඕ ආදේශය වේ
චතුරෝ
චතුරෝ
චතුරෝ යනුද ප්‍රථම බහුවචනයි
චතුරෝ යන්ද ප්‍රථම බහුවචනයි
ඒවං ဒုတိය
ඒවං ဒုတိය
ဒုတိယවෙහිද මෙසේය
ဒုတိယවෙහිද මෙසේය
ဒုတိය පදද මෙසේය
ဒုတိය පදද මෙසේය
එතකොට කොහොමද ප්‍රථම ဒုတိය පද හැදෙන්නේ ආනන්දායෂ්මතු පද කීයක් හැදෙනවද ප්‍රථමාවේ දැන් අපි මේ මොන શબ્දයේද කතා කරගෙන යන්නේ? මා චතු શબ્දය. ඒකේ ප්‍රථම බහුවචනේ පද කීයේද? කීයක් විතර හැදෙනවද? පද දෙකයි. මොකක්ද? චත්තාරෝ චතුරෝ. හරි. එහෙනම් දැන් හඳුම් බලන්න දැන් මුල් පදේ ඉතින් හදන්න දෙයක් නැහැ. හරි ලේසි. කලින් කියලා තියෙන හැදෙන විදිහ. ඔතී ඊළඟ එක තමයි මේ සූත්‍ර දෙකක් කියවෙන්නේ. අපි ඒ පද දෙකම හදමු බලන්න එක පිළිතුරු. යෝ හටද උර ගන්න ඒකට පුබ්බ මදෝ ටිත එක නයි තරන් එකක් ගත්තට නයි තරන් එකක් ගත්තට කමන්නේ එතන අපහු නයි පරන් ගන්නත් තිනවා කමන්නේ ඇති බයි ඕනෙත් නෑ ඊට පස්සේ ගන්න පුළුවන් අල් රයන්නම ගත්තත් කමන්නේ ඔත උරු කියලා.
කමන්නේ? ඔව්. ආ වෘද්ධියේ කමන්නේ
නැහැ නේද? නේද? මේ ඔතන පිටිපස්සෙන් ඊට පස්සේ ස්වරයක් නී ආදේශ වෙන්නේ.
ආ ඔක ඒක දැනට පිටිපස්සෙන් ගත්තා.
ගත්තර කමන්නේ. ඔක දැනට උර කියලාම ගන්න කොහොමද සැට් වෙනවා. යෝහට ඕ කියන කෙන නෑ මේ දෙන්නේ හරි පැහැදිලිනේ නේද චතුරෝපදී හැදෙද්දි මොකද වෙන්නේ චතුදනයෝ තරතෙන් දෙක චතුදනයෝ කියලා තියෙනවා ඊට පස්සේ එක චතුදනයෝ කියන කොටසකටම චත්තාරෝ කියන ආදේශය ගන්නවා කලින් කියපු සූත්‍රයේ තී චතුන්නම් තිස්සෝ චතස්සෝ තයෝ චත්තාරෝ තීනි චත්තාරි තමයි චත්තාරෝ කියලා අපි ආදේශයක් කියවනේ මේ තී පේනවා ඇති නේද මේ නේද ඊට පස්සේ ඊළඟ චතුදන යෝ කියන තැන තියෙන චතු ශබ්දයේ තකාරස්ත උකාරයට තයන්නේ අග තියෙන උයන්නට උර කියලා ආදේශයක් ගත්තා මොකෙන්ද මොකද සූත්‍රය ඕසාරීච් කියන සූත්‍රය ඊට පස්සේ ඒ දැන් තියෙන්නේ චත් උර යෝ කියලා චත් උර යෝ ඊට පස්සේ යෝ ප්‍රත්‍යයට ඕ ආදේශයක් ගන්නවා තතෝ යෝන මෝතු කියන සූත්‍රය. අර කියන්නේ
උරේන්නේ ඕසරේ
ච කියන්නේ චර්බලය. ඊට පස්සේ පදවෙන් වෙන් කරලා පූර්වස්වර ලෝප ආදිය කරලා පමුණවපුවම චත් උර් ඕ චතුරෝ කියලා පද වෙනවා. පැහැදිලි නේ? යච්චුවන්. උර චතුරෝ චත්තාරෝ කියන පද හදනවා. එතකොට අපි කොහොමද උපෝසතයේදී උපෝසත හතරක් අතික්කන්තයි කියලා කියන්නේ කොහොමද? කියමු බලන්න එක් කෙනා තේජානන්ද හස්ස උපෝස නේ අපි නාම පදේකුයි නාම විශේෂණ පදේකුයි තියෙනවා නා උපෝසත හතරක් කියලානේ අපි කියන්නේ දැන් හතර කියන පදේ පාලි භාෂාවේදී සංඛ්‍යා ශබ්දේ මුලට නිගන්න ඕනේ. අපි කලින් කියලා තියෙනවා. ඒ නිසා පාලි භාෂාවේදී වාක්‍යවලදී අපි සිංහලෙන් කියන්නේ මිනිස්සු 3 දෙනෙක්. මිනිස්සු 3 දෙනෙක්. කොහොමද කියන්නේ? පාලියේ යොක ලියන්නේ මේ සංඛ්‍යා පදේ මුලට අරගෙන 3 දෙනෙක් මිනිස්සු. වැදිරියනේ කොහමද? තයෝ මනුස්සා. ද මනුස්ස ශබ්දයේ පුල්ලිංග නිසා මේ මුලට යෙදෙන සංඛ්‍යා ශබ්දයත් පුල්ලිංග වෙන්න ඕන. දැන් තී ශබ්දයේ පුල්ලිංගයේදී අපි කිව්වේ තයෝ කියලානේ. පුල්ලිංගේ තයෝ කියලා කිව්වේ. ඒ නිසා තයෝ මනුස්සා. මිනිස්සු 3 දෙනෙක්. ස්ත්‍රීන් 3 දෙනෙක් කියලා කියනවනම් තිස්සෝ ඉස්සියෝ. තිස්සෝ ඉස්සියෝ. සිත් 3ක් කියනවනම් තීනි කිත්තානි. පැහැදිලිනේ කතාව. මේ විදිහටයි එතකොට සංඛ්‍යා ශබ්දවල යෙදීම සිද්ධ වෙන්නේ. එහෙමනම් දැන් උපෝසත 4ක් කියද්දි චත්තා ඒ චත්තා රෝණි. උපෝසත පදේ පුල්ලිංගයි. ඒ නිසා තමයි ඒකෝ උපෝසතෝ සම්පත්තෝ කියලා අපි කියන්නේ. එතනින් තමයි අල්ලා ගන්න ඕනේ මේ පදේ වර්ණගින්නේ කොහොමද? උපෝසතෝ කියලා ඒකෝ උපෝසතෝ සම්පත්තෝ කියලායි කියන්නේ. එක් උපෝසතයක් පැමිණියේය. ඒතකොට තේරුම් ගන්න ඕන එහෙමනම් මේක බුද්ධ ශබ්දේ වගේ වර්ණය කියලා තියෙනවා. එහෙනම් පුල්ලිංගයි. එහෙමනම් ඒකේ විශේෂණ පදයක් දෙන්න ඕන පුල්ලිංගයි. ඒතකොට 4ක් කියද්දි එහෙමනම් 7. ඒ සංඛ්‍යා පදෙත් චත්තාරෝ හරි චතුරෝ හරි වෙන්න ඕන. චතුරෝ උපෝසතා කිව්වත් හරි වරදක් නෑ. ඒ වුණාට අපි පුරුදු වෙලා ඉන්නේ හැමතැනම චත්තාරෝ කියලානේ. ඒ නිසා දැන් මේ ඒක කිව්වම ඒක කෝක කිව්වත් හරි. චත්තාරෝ චතුරෝ කොහොමද කිව්වත් හරි. හරි එහෙමනම්. තර ද්විතිය පදෙත් මේ විදිහමයි හැදෙන්නේ. චතුරෝ චත්තාරෝ කියලාමයි පද දෙක ද්විතිය විදි පුල්ලිංගයේ හැදෙන්නේ. පුල්ලිංග ද්විතිය පදෙ. චතුහි චතුහි යනු තතියා කරණ පංචමී බහුවචන පදෙයයි. චතුන්නම් යනු චතුත්ති චට්ටි බහුවචනයි. චතුසු යනු සප්තමී බහුවචනයි. ඔව්. මේ අපි කිව්වේ චතු ශබ්දේ වර නැගීම. එතකොට මේකේ සප්තමී බහුවචන පදයේ මේකේ පෙන්නලා තියෙන චතුසු කියලා වුණාට තේින්නේ නම් ව්‍යාකරණ විදියට චතුසු වෙන්න ඕන කියන වගේ පැත්තක්. අපි ඒක බලලම කියන්න. පොත්වල මුද්‍රණ දෝෂක් තියෙන නිසා කොහමද තියෙන්නේ මට මතක. දැන් චතුසු කියන එකයි මට නම් මතක තිබුණේ. අපි දැනට චතුසු කියන එක මතක තියාගමු. මොකද දීර්ඝයක් වෙන නිසා රූප සිද්ධි පොතෙත් නම් දීර්ඝවයි පෙන්ලා තියෙන්නේ. ඒ නිසා ව්‍යාකරණ ක්‍රමයට නම් දීර්ඝ වෙන්න ඕන. සුණං හිසුච සූත්‍රයෙන් දීර්ඝ වෙන්න ඕන. නැත්නම් විට කෙටි පදත් ඉදිරියට තියනවා වෙන්න පුළුවන්. ඒක දීර්ඝ වෙනවනේ ගොඩක්. ඇයි නයේ පරංගිත්? එතකොට චතු ශබ්දයේ පුල්ලිංගයේ පද ටික කියා අපි එක පදයක් හදන්න දෙන්න තියෙනවා. විමල් ජීවාශ්ම තුම හදමු බලන්න. චතුන්නම් පදේ චතුත්ති චට්ටි බහුවචනයි. හරි, පොත අරගෙන ඇවිල්ලා හරි ඉක්මනට හදන්න. මොකක්ද කළා? ටිකක් ඉක්මනට ඔය ටික මඟුනේ. ඇති විතර ටිකම ගන්න ඕන නේ. ඒ ටික ඒ දෙනවා නේ. ඒක මකලා ඒක උන්නේ මරියා නේද? ඔක්කොම ඒ උඩම ලියලා බෑ. ඒ වුණත් ආයෙත් කලින් ලියපේකම නේද? මොකක්ද හදන්න යන්නේ?
සදෘති ගදිනේ.
ඔව්.
සම්පදායන.
ඇටි ඇටි. දැන් මොකද වෙන්නේ? නදබ සූත්‍රය දැන් ටිකට කලින් කිව්වා. තින්නම් කියන පදේ හැදුවේ නෑ. ඒකනේ ඊට කලින් නෝච ද්වාදිතෝ නම් හරි, පැහැදිලිනේ. ඒක චතු ශබ්දයෙන් පස්සේ චතුත්තියේ සණං තත්ත්ව දෙක යෙදෙනවා බහුවචනයේදී. චතුදන නං ඊට පස්සේ නං විභක්ති ප්‍රත්‍ය පිටිපස්සෙන් තියෙද්දී අපි කිව්වා හල් නකාරයක් ගන්න පුළුවන්. නෝච ද්වාදිතෝ නම් හි කියන සූත්‍රය කලින් ඒක අපි කතා කළා. දින්නම් පදේ හදපු තැනදී නේද? ඊට පස්සේ අපි කියාගෙන යමු. ඉත්‍යං ස්ත්‍රීලිංග වෙහි චතස්සෝ ප්‍රථමා බහුවචනයෙහි චතස්සෝ යයි පදයක් සැකසෙයි. චතස්සෝ ဒုတိယා බහුවචනයෙහිද චතස්සෝ යයි පදයක් සැකසෙයි. චතුහි තතියා බහු චති තතියා කරණ පංචමී බහුවචනයෙහි චතුහි යනුවෙන් පදයක් සැකසෙයි. පුබ්බේව පෙරමින්
උස්සං ආගමෝ
උස්සං යන ආගමය සිදුවේ යදාදිනා යදනුප්පන්නා නිපාතනා සිද්ධාන්ති යන සූත්‍රයෙන් උස්ස අත්තං චතු ශබ්දයේ පදාන්ත උකාරයට අත්වයක් වේ. ඒ කියන්නේ අකාරයක් වේ. චතස්සන්නං යනු චතුත්ති චට්ටි බහුවචනයි. චතුසු යනු සත්තමී බහුවචනයි. නපුන්සකේ නපුන්සක ලිංගුවෙහි චත්තාරි ප්‍රථම බහුවචනය චත්තාරි යනුවෙන් සැකසේ. චත්තාරි ဒုတိယා බහුවචනයද චත්තාරි යනුවෙන් සැකසේ. හරි, එතනින් එහා කොටස කියන්නේ නැහැ. ඉතිරි කොටස පුල්ලිංගයේ වගේමයි, වෙනසක් නැහැ. එතකොට ඔන්න ත්‍රිලිංගයේ පද ටික හදාගෙන යන්නේ කොහොමද? චතස්සෝ කියන පදේ හැදුනේ. ඔව්. තී, එතකොට දැන් මෙතන චතුදන යෝ. ඒ මුළු කොටසටම ආදේශයක් ගන්නවා චතස්සෝ. හරි ලේසි. චතුදන යෝ කියන මුළු කොටසටම චතස්සෝ ආදේශය. සූත්‍රය තී චතුන්න තිස්සෝ චතස්සෝ සූත්‍රය. ඊට පස්සේ ဒုတိယවත් ඒ විදියමයි. තතියාව චතුහි, චතුෝ විචතුහි, ඒක කලින් කියපු විදියමයි. ඉතිරි පද ඉතින් මේසි චතුත්තියේ තමයි වෙනසක් තියෙන්නේ. චතුත්ති පදේ තික්කින් රියාසම හදනවා. විරානන්දස්ම හදන්න බලන්න. පොතත් අරගෙන ඇවිල්ලා. පොඩි චතුත්තිය කොහෙද? පොකර් මකන්න ඕනේ මුල් ටික. ඔව්, පියට ටික විතර අන්න එතනින් පාර වෙන්න. මොකද වෙන්නේ? සං ආගමන ඉක්මනට පුළියම වරහන් ඇතුළු සයින් දෙක බැඳෙන්න ඕන. සූත්‍රය නෝච ද්වාදිතෝ. වයන්න පරි නෝව වරීති නෝච ද්වාදිතෝ. ඊට පස්සේ අර කෙලවරේ බිඳුවට, උස්සන් වල බිඳුවට හල් නයන්න. ඒක ඉතින් ලියලම බිඳුවට හල් නයන්න ලියලා පෙන්නනවා. බිඳුව ඉරක් ගහලා යති. සූත්‍රය ඒක බලන්න. ගොඩක් පරණ සූත්‍රය. සංදි පාඩම වග්ගංහා. ඊට පස්සේ චතු ඡබ්දයේ උයන්න වෙන් කරගෙන චත් වූ උයන්නට මොකද්ද කරන්නේ? දැන් ඉතින් උස්සන්නම් කියන කොටස එහෙමම ලියනවා. ඒක බඳලා ගියා මේ. නෑ නයිනු දෙකක් බඳලා කියන්න පුළුවන්. හල් කරන්න ඕනේ. නෑ නෑ. එහා පැත්ත එක දැන් එකතු කිරීම අවශ්‍ය නෑ. උයන්ට අයන්න සූත්‍රය මොකද්ද සූත්‍රය? යදා දිනා කියලා කියන්නේ යද යදනුප්පන්න නිපාතන කෙටියෙන් දාන්නේ යදා දිනා කියලා යදාදී සූත්‍රය කියලා අපිට ගොඩාක් තැනක දැන් සිංහල සන්නවර එහෙමත් තියෙන්නේ දැන් තත්ත්ව දීපිකා වගේ පොත්වලත් තියෙනන්නේ යදාදී සූත්‍රය කියන්නේ මේ මොකද්ද යදාදී සූත්‍රය කියලා බලයි නැත්තම් මේ කියන්නේ යදනුප්පන්න නිපාතන සිද්ධාන්ති කියන සූත්‍රය ඒකට තමයි යදාදී සූත්‍රය කියන්නේ ඉතින් ඒකේ නයි පරංගකත් ඒකින්ම කරන්නේ. යටින් ඉරක් එහෙම ගහලා උයන්නට අයන්න කියන ඉච්ච තැන. ඔව් යටි ඉරක්. පුබ්බ මදු නයි පුබ්බ මදෝ ටික රූපයත් එන්න ඕන. සයන්න බැඳින්නේ. ඔව්. වැලියද්දී ඒ විදියට නේද නැත්තම් හරි වැඩේ වෙනවා. හාල් ලකුරක් වගේ තියෙන සයන් මේක. හරි. ତොර කොහොමද පදේ හැදෙන්නේ? හරි. චතස්සන්නං චතස්සන්නං. චතුත්ති චට්ටි බහුවචන පද. එමනම් කියමු බලන්න චතුශබ්දයේ ත්‍රි ලිංග පද හැදෙන පද පිළිවෙල පොත වහලා තියලා කියාගෙන යමු බලන්න. ඔව් පුල්ලිංගේ ඉඳන්ම කියමුකෝ පුල්ලිංගයේ චතුශබ්දය. චතුත්ති චතුත්තිම ගන්න. චතුන්නම් මේ හැදුවේ ශ්‍රී ලිංගයේ පදය. බෝඩ් එකේ තියෙනවනේ කියලා ඒක කියලා බෑ. ඊට පස්සේ පංචමි චට්ටි සප්තමි ශ්‍රී ලිංගයේ චතස්සු ဒုတိယව තතිය චතුත්ති චට්ටිත් ඒකමනි පංචමි සප්තමි චතුර්විංශ නපුංසක ලිංගයේ ඉතින් කියපු විදියමයි වෙනසක් නැහැ නපුංසක ලිංගයේ චත්තාරි කියන පද දෙක විතරයි වෙනස් වෙන්නේ ප්‍රථම ද්විතීය පද දෙක විතරයි එතකොට චත්තාරි චත්තාරි චතුවි චතුහි ওই විදියට වර්ණගෙන පැහැදිලිනේ. ඔව් ඉතින් ටික පුල්ලිංගේ විදියයි ප්‍රථම ද්විතීය විතරයි වෙනස් වෙන්නේ. ඔන්න එහෙමනම් චතු ශබ්දයේ පද හැරිලා ඉවරයි. ති දි ති චතු කියන පද දැන් හදලා ඉවරයි. අපි යම බලන්න එතනින් එහා කොටසට එනවා නේද? පංචාදීනං ඔව් පංචාදීන මකාරෝ ඉති
පංචාදීන මකාරෝ ඉති
පංචාදීන මකාරෝ යන සූත්‍රයෙන්
පංචාදීන මකාරෝ යන සූත්‍රයෙන්
යෝසු
යෝසු
යෝ ප්‍රත්‍යං පිටුපතින් ඇති කල්හි
යෝ ප්‍රත්‍යං පිටුපතින් ඇති කල්හි
සවිබත්තිස්ස පංචාදි අන්තස්ස
සවිභක්තිස්ස පංචාදීයන්ස්ස
විභක්ති සහිත වූ පංච ආදී ශබ්දයන්ගේ අන්තයට
අත්තං
අත්වයක් වේ
ඒ
කියන්නේ අකාරයක් වේ පංච පංච යනු ප්‍රථමා බහුවචනයි
පංච
පංච යනු ဒုတိယා බහුවචනයි තුන ප්‍රථමා ဒုတိယා බහුවචන දෙකේම පංච පංච කියලා හිටින්නේ අපි ඊළඟ සූත්‍ර මේක ඉවර කරලා මෙමු මේ පංචාදීන මකාරෝ යනු ආදේශ විධාන සූත්‍රයි
පංචාදීන මකාරෝ
යනු ආදේශ විධාන අකාරෝ යනුද පදයෝය පද දෙකකි අපි මේකේ යෝසු සවිබත්තීනං ඉත්තිපුම නපුංසක සංඛ්‍යානං කියන පදත් එකතු කරලා සූත්‍රයේ අර්ථ කියනවා යෝසු යෝ ප්‍රත්‍යයන් පිටුපසින් නැති කල්හි සවිභක්තීනං විභක්ති සහිත වූ ඉත්තිපුම නපුංසක සංඛ්‍යානං ත්‍රිලිංගික වූ පංචාදීනං පංච ආදී ශබ්දයන්ගේ අන්තය අකාරෝ අකාරයක් වේ මේ මොකක්ද කිව්වේ මේ යෝ විභක්ති පං දැන් අපි හදන්න යන්නේ පංච ශබ්දය. පංච ශබ්දයේ පුල්ලිංගය. පංච පංච ධන යෝ. එතකොට දැන් මුල් ටික අපි ලියන්නේ CO ඒවත් දැන් ලියන්නේ ප්‍රථම පදේ හදන්න යන්නේ. ඊට පස්සේ මෙතන මොකක්ද කියන්නේ මේ පදයේ පදාන්තයට විභක්ති සහිතවම අයන්නත් ගන්න කියනවා. තොර අපි මේක වෙන් කර ගන්නවා පුබමලෝහිත සූත්‍රයෙන් මෙහෙම තියෙන්නේ මෙන්න මේ මුළු ඔක්කොටම අයත් පදයේ පදාන්ත ස්වරයට විභක්තියත් සහිතවම අයන්නක් ගන්නවා. ඊට පස්සේ ආපහු පමුණුවපුවම ආයෙත් තිබ්බා වගේමයි. මේ කොටසයින් වෙලා විතරයි. මේ යෝහට වෙන ආදේශ දීර්ඝ ආදී වළක්වන්න තමයි මේ විදියට අයන්නක් ගන්න කියන්නේ. නැත්තම් යෝ ලොක් කළොත් එහෙම පදාන්ත දීර්ඝ ආදී වෙනවනේ අන්න ඒක වළක්වන්න තමයි මේ මුළු කොටසටම පදාන්තයත් එක්කම කොටසට අයන්න ගන්න කියලා කියන්නේ. කොට පංචාදීන මකාරෝ සූත්‍රයෙන් තමයි මේ කොටස කරන්නේ. පංචාදීන මකාරෝ මෙතන කුබ්බමදෝත්ත සූත්‍රයක් ඉන්න ඕන. කුබ්බමදෝත්ත පංචාදී. පැහැදිලි. ඒකටම ඉතින් අයේ පරන් අරගෙනත් ගන්න තිබුණා. ඉතින් කමන්නේ අපි යටරේකින් අයේ පරන් සූත්‍රේ ගත්තා. පංච කියලා ප්‍රථම බහුවචනේ හැදෙනවා. ද්විතියාවත් ওই විදියමයි. කිසිම වෙනසක් නැහැ. මෙතන වෙන සූත්‍රයේ විතරයි වෙනස් වෙන්නේ කම්මත්තේ ද්විතිය. හරි ලේසියිනේ. පංච පංච. ඒ නිසා කොහොමද? පුරුෂයෝ පස් දෙනෙක් කියලා අපි කියන්නේ කොහොමද? පංච පුරිසා. දැන් පංචා පුරිසා කියලා හැම කියන්න බෑ. තේරෙනව නේද? ඒකයි කතාව. පංච පුරිසාමයි. පංචම් චිත්තං එහෙම කියන්න බෑ. පංචං චිත්තං පංචායිත්‍යෝ එහෙම කියන්න බෑ. පංචානි චිත්තානි එහෙම කියන්න බෑ. අපි ඒව විතරක් කතා කරනවා. ඉතිරි ලිංගවල හැදෙන විදිය. අපි ඊළඟ සූත්‍රයට යමු. පංචාදීන මත්තං ඉති. පංචාදීන මත්තං යන සූත්‍රයෙන් සුනංහිසු සුනංහි විභක්ති ප්‍රත්‍ය පරකල්හි පංචාද්‍යන්තස්ස පංච ආදී ඡබ්දයන්ගේ අන්තයට අත්තං අත්වයක් වේ. ඒ කියන්නේ අකාරයක් වේ කියන එකයි. ඒ දීඝාන මපවාදෝ යං අයං මේ විධානය ඒ දීඝානං අපවාදෝ පදාන්තයට සිද්ධ වෙන ඒකාර ආදේශ දීර්ඝයෝ වැලැක්වීමයි. වැලැක්වීම පිණිසයි. කොටේ මෙතනින් මොකක්ද කියන්නේ? මේ සූත්‍රයෙන් කරන්නේ පංචාදීනං අත්තං කියන සූත්‍රයෙන් අපි දැන් හදන්න යන්නේ තතියාපදී. පංචදන පංච පංචදන නාහි කියලා තියෙනවා. පංචදන හි කියලා ගන්නවා අපි. පංචදන හි සතිය බහුවචනයි. ඊට පස්සේ මේකේ පංච කියලා වෙන් කරගෙන මේ අයන්නට අයන්නක් කරනවා. මේ මොකද්ද කරුවේ තේරුම? මේක කරන්නේ මොන සූත්‍රයෙන්ද? දැන් මේ කියපු පංචාදීන මත්තං කියන සූත්‍රයෙන්. පංචාදීන මත්තං ඒ කරලා ඊට පස්සේ ඉතින් අපේ ණයේ තරන් එකත් ඔයකටම ගමු. ඒකට පුබ්බ මදෝටිත ණයේ තරන් දෙකත් උතෙන්ද ගත්තම පංච හි කියලා පදයක් හැදෙනවා. ඇයි මේ අයන්නට අයන්නක් ආයි ගන්න කී තේරුම මෙලෝ වැඩක් නැහැ නේ කියලා හිතෙනකෝ. කෙලින්ම එකතු කරන්න බෑ. හේතුවක් තියෙනවා. හි ප්‍රත්‍යයක් තියෙද්දි කලින් කියපු සූත්‍ර ටිකක් තියෙනවා. සුහිස්සකාරෝ ඒ කියන සූත්‍රේනුත් ඒ වගේම සුනංහි සුච කියන සූත්‍රේනුත් මේවට දීර්ඝ පැමිණෙනවා ඒකාර පැමිණෙනවා. අන්න ඒක වළක්වන්න තමයි ඒ කරන කටයුත්ත වළක්වන්න තමයි මේ දේ කරන්න කියන්නේ. එහෙම නැත්නම් අර හී ප්‍රත්‍ය පරකල් පසුව තියද්දි මේ විදිහේ ආදේශ වෙන්න පුළුවන් නිසා. ඉතින් ව්‍යාකරණයේ තව මේක බලාගෙන යද්දි තේරෙයි ව්‍යාකරණ බොහෝ සූත්‍රවල මෙන්න මේ විදිහේ ඒ ආදේශ ආදියක් කරන්නේ කලින් කෙරෙන දෙයක් වළක්වන්න. ඒකනේ දැන් මේ කිව්වේ. ඒක තව තමයි අපි අර කිව්වේ. ඒකාර දීගාන මපවා දීගානං අපවාදෝ අයං. එතකොට මේ විධානය කලේ මේ විධානය ඒකාර ආදේශයකුත් දීර්ඝයකුත් වැළැක්වීම සඳහායි. ඒක තමයි මේකේ තේරුම. එතකොට තතියා පදේ හැදෙන්නේ තතියා කරණ පංචමී පද පංචහි. නැත්තම් අපි සාමාන්‍ය බුද්ධ ශබ්දයේ වගේ නම් ඕක බුද්දේහි කියලා නේද? මේක පංචේහි වෙන්න ඕනනේ. පැහැදිලි නේද? එහෙම හැදෙන්නේ නැහැ. පංචේහි කියලා හැදෙන්නේ නැහැ පදය. පංචහි කියලායි හැදෙන්නේ. ඒක විශේෂයක්. මතක තියාගන්න ඕන දැන්. මේ තැන් බොහොම විශේෂතෙන් ඒවා තරු ලකුණක් දාලා තියාගෙන ඉන්න ඕන නේද? මේ පංචහි වගේ ශබ්ද නැත්තම් අපි වරද්දලා කියයි වරණගාගෙන යද්දි පංචේහි කියලා එහෙම. ඇයි බුද්ධ ශබ්දයේ කියලා හුරුවට බුද්දේවි බුද්දේහි කිව්වා වගේ පංචේවි පංචේහි කියලා කියයි. එහෙම කිව්වොත් වැරදි. පංචහි කියලායි පදේ හැදෙන්නේ. තොට පංච බී කියන පදේ හදාගන්න ලේසි. හි හට බී ආදේශය. තොට පංච බී කියන පදේ මේ විදිහට හැදෙනවා. ඒක හදාගන්න පුළුවන්. ඊට පස්සේ හදමු බලන්න චතුත්ති පදේ. අපි ඒ ටිකක් කියාගෙන යමු. පංචන්නං යනු චතුත්ති චට්ටි බහුවචනයි. පංචසු යනු සප්තමී බහුවචනයි. ලිංගත්තයේ සමං ලිංගු තුනේහි සමය. අන්න හරි. තවත් වැදගත් කාරණාවක් ලිංග තුනේම මේකේ වර්ණගෙන්නේ එක විදියට. දැන් අර චතු ශබ්ද වගේ එහෙම නෙවෙයි මේකේ. මේ පංච ශබ්දයේ ස්ත්‍රී ලිංගේ දැන් ස්ත්‍රීන් පස් දෙනෙක් කියලා කියන්නේ පංච ඉත්තියෝ. පුරුෂෝ පස් දෙනෙක් කියන්නේ පංච පුරිසා. සිත් පහක් කියලා කියන්නේ පංච චිත්තායි. පංච පදේ වෙනස් වෙන්නේ නැහැ. පැහැදිලිනේ කතාව. එතකොට අනිත් විභක්ති වලත් ඒ විදියයි. මේකේ වෙනස් වෙන්නේ නැහැ. හරි ලේසි. එතකොට චතුත්ති පදේ හැදෙන විදිය කවුරු හරි ඇවිල්ලා හදමු බලන්න. අරුම් බර. හරි. මෙතන ඉඳ තියෙනවා මේ ටිකේම හදාගෙන මේක මෙතනම හදයි. පංච විභක්තිය චතු නැන් දෙන්නේ පංචන්න නැන් දෙක දෙන්නේ සූත්‍රය නෝච ද්වාදීතෝ නම් නෝච කියලා විතර ලියා ගත්තා නම් නෑ එහාට ඔතන තව ටිකක් ඉහත නෝච ඇත්ත ඩොට් එක සමාන ලකුණක් මැද දෙන්න හරිය අපට පැහැදිලිනේ නේද පංචදන සණං සම්පදානී චතුත්ථි පංචදන නං බහුම්හි වත්තබ්බේ ඊට පස්සේ මැදට හල් නකාර ආගමයක් වෙනවා මොකද්ද සූත්‍රය ආනන්දාෂ්මතුන් මැදට හල් නකාරයක් ගන්න සූත්‍රය නෝච ද්වාදිතෝ නම් කි එතකොට පංචන්නම් කියලා පදේ හැදෙන පංචමී පදේ පංච ශබ්දයේ පංචමී පදේ ඔව් පංචභි පංචහි කියන එක ඒ පද දෙක චට්ටිත් චතුත්ති වගේමයි සප්තමී ඒකේ දීර්ඝ වෙන්නේ නැද්ද ඇයි දී පංචාසු එහෙම වෙන්නේ නැද්ද? පංචේසු වෙන්නෙත් නැද්ද? ඇයි? පංචාදීන මත්තං. පංචාදීන මත්තං සූත්‍රයෙන් ඒකත් වලක් වෙනවා එතන. සූප්‍රත්‍ය තියෙද්දි. ඒකත් මේ විදිහටම මතක තියාගන්න ඕන මේ විදිහටම මෙතෙන් සූප්‍රත්‍ය අරගෙන ඒ වැලැක්වීම මේ සූත්‍රයෙන්ම කරන්න ඕන. పంచసు කියලායි පදේ හැදෙන්නේ. ඒතර මේ පංචාදී ශබ්දවල මේ විදිය වෙනසක් වෙන නිසා තමයි අර විදිය සූත්‍රයක් කිව්වේ. පටල ගන්න නිසා නැත්තම් ගොඩක් දැනගන්න. උන ලිංග සියල්ලගෙම ලිංග තුනේම සමානයි. එහෙමනම් ආපහු මුල ඉඳන් පංච ශබ්දය කියාගෙන යමු බලන්න. ප්‍රථම ද්විතිය තතිය ආ දෙකම හැදෙනවා ඈ. ඔව් ඒක හැදෙනවා. ආදේශයක් වෙනවා නැති වුණාට හදාගන්න. චතුත්ති පංචමි චට්ටි සප්තමි පංචසු උපාදාන කන්දේසු කියලා තැන්වල නේද? ඒ සංදිපද එහෙම ඉදින් දැන් දැනගන්න ඕනේ. හරි. එතකොට එහෙමනම් කියව බලන්න මිනිස්සු පස් දෙනෙක්. මිනිස්සු පස් දෙනෙකුට මොනවා හරි දෙනවා කියනවා නම් මිනිස්සු පස් දෙනෙකුට විභක්තිය චතුත්තිනි කොහම දෙන්න ඕන? පංචන්නං මනුස්සානං මිනිස්සු පස් දෙනෙක් කෙරෙහි සත්තමි පංචසු මනුස්සේ. හරි. අපි ඒවා ගැන තව මේ නාමකාණ්ඩ ඉවර වෙලා ඒ උදාහරණ ටිකක් කතා කරගෙන යනවා. හරි. ඉතින් ටිකක් අපි කියාගෙන යමු. ච 7 8 9 දසාදයෝ ච 7 8 9 දස ආදී ශබ්දයෝ අට්ඨා රසන්තා 18 යන සංඛ්‍යාව කෙලවර කොට ඇත්තා වූ සංඛ්‍යාවෝ ඒවං මෙසේය. ඒ කිව්වේ මොකක්ද? පහේ ඉඳන් 18 වෙනකන් තියෙන සංඛ්‍යාව ඔක්කොම වර නැගින්නේ මේ ක්‍රමයටමයි. හරිම ලේසි. ඒ වගේත් මෙන්න මේ විදිහ මේ සූත්‍රය මතක තියාගන්න ඕන. මේ පංචාදීන මත්තං කියන සූත්‍රය අනුව එතන ඒ හැම එකේම ච චකාරයෙන් පස්සේ අපි දැන් ච ශබ්දේ කියගෙන යනවා නම් ච ච චහි චබි චන්නං. එතකොට අපෞච්ච වි චහි ඊට පස්සේ චන්නං චසු කියලායි හැදෙන්නේ. ඒ වගේත් එහෙම චේසු හරි චාසු හරි එහෙම හදාගන්නේ නැහැ. චාහි එහෙම වෙනස්කම් වෙන්නේ නැහැ. සුනං හිසු ඒ ප්‍රත්‍ය පිටිපස්සෙන් තියෙනවායි කියලා. නිකම්ම ඒ සංඛ්‍යා ශබ්දයට විභක්ති ප්‍රත්‍ය එකතු වෙනවා. එතකොට ඉතිරි ඒ වගේත් ඒ විදිහට මතක තියාගන්න ඕන 18 වෙනකන් තියෙන සංඛ්‍යාවල. අපි දෙපිය කියාගෙන යමු. ආ නෞතියා,
ආ නෞතියා
නෞති ශබ්දය දක්වා,
නෞති ශබ්දය දක්වා
වීසති ආදයෝ,
වීසති ආදයෝ
වීසති ශබ්දයේ පටන්,
වීසති ශබ්දයේ පටන්
ඇති ශබ්දයෝ,
ඇති ශබ්දයෝ
ඉත්ති ලිංගා ඒක වචනන්ත,
ඉත්ති ලිංගා ඒක වචනන්ත
ස්ත්‍රී ලිංගු ඒක වචනාන්ත පදයෝය, වීසති රත්තිව,
වීසති රත්තිව
වීසති ශබ්දය රත්ති ශබ්දය මෙනි,
වීසති ශබ්දය රත්ති ශබ්දය මෙනි
ඒවං තින්සති,
ඒවං තින්සති
තින්සති ශබ්දයද මෙසේය,
තින්සති ශබ්දයද මෙසේය
චත්තාලීසං පඤ්ඤාසං සද්දේහි පරේසං,
චත්තාලීසං පඤ්ඤාසං සද්දේහි පරේසං
පරාසං
පරාසං
චත්තාලීසං පඤ්ඤාසං යන ශබ්දයන්ගෙන් පසුව යෙදෙන,
චත්තාලීසං පඤ්ඤාසං යන ශබ්දයන්ගෙන් පසුව යෙදෙන
සබ්බාසං විභක්තීනං,
සබ්බාසං විභක්තීනං
සියලු විභක්තීන් හට,
සියලු විභක්තීන් හට
සබ්බාසං ආදෝ ඉති ඉහ,
සබ්බාසං ආදෝ ඉති ඉහ
සබ්බාසං යනාදී මේ සූත්‍රයෙහි,
සබ්බාසං යනාදී මේ සූත්‍රයෙහි
ආදි සද්දේන,
ආදි සද්දේන
ආදි ශබ්දයෙන්,
ආදි ශබ්දයෙන්
ලෝපෝ,
ලෝපෝ
ලෝපය වේ,
ලෝපය වේ
සට්ටි වීසතිව,
සට්ටි
ශබ්දය වීසති ශබ්දය මෙනි,
සට්ටි ශබ්දය වීසති ශබ්දය මෙනි
සත්ත්‍ති අසීති නෞති ඒවං,
සත්ත්‍ති අසීති නෞති ඒවං
සත්ත්‍ති අසීති නෞති යන ශබ්දයෝද මෙසේය,
සත්ත්‍ති අසීති නෞති යන ශබ්දයෝද මෙසේය
සතං නපුංසක මේක වචනන්තං,
සතං නපුංසක මේක වචනන්තං
සතං ශබ්දය,
සතං ශබ්දය
නපුංසක ලිංගු ඒක වචනාන්තය,
නපුංසක ලිංගු ඒක වචනාන්තය
ඒවං සහස්සාදි,
ඒවං
සහස්ස ආදී ශබ්දයෝද මෙසේය,
සහස්ස ආදී ශබ්දයෝද මෙසේය
කෝටි වීසතිව,
කෝටි වීසතිව
කෝටි ශබ්දය වීසති ශබ්දය මෙනි,
කෝටි ශබ්දය වීසති ශබ්දය මෙනි
රාසි භේදේතු,
රාසි භේදේතු
රාසි භේදයෙහි,
රාසි භේදයෙහි
සබ්බත්,
සබ්බත්
සියලු තෙන්හි,
සියලු තෙන්හි
බහුවචනම්පි,
බහුවචනම්පි
බහුවචන පදයක්ද වේ,
බහුවචන පදයක්ද වේ
යතා ඊට උදාහරණ මෙසේ,
යතා ඊට උදාහරණ මෙසේ
දේවි සතියෝ බුද්ධ දන්තා,
දේවිසතියෝ
බුද්ධ දන්තා,
බුද්ධ දන්තා
බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේලා,
බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේලා
දේවිසතියෝ,
දේවිසතියෝ
විස්සේ රාශි දෙකකි,
විස්සේ රාශි දෙකකි
එනම් 40කි,
එනම් 40කි
තිස්සෝ වීසතියෝ දින ඝටිකා,
තිස්සෝ වීසතියෝ දින ඝටිකා
දින ඝටිකා,
දින ඝටිකා
දිනයේ හෝරාවෝ,
දිනයේ හෝරාවෝ
තිස්සෝ වී සතියෝ
තිස්සෝ වී සතියෝ
විස්සේ රාශි තුනකි
විස්සේ රාශි තුනකි
එනම් 60කි
එනම් 60කි
ඒවං අඤ්ඤත්‍ර
ඒවං අඤ්ඤත්‍ර
සෙසු තෙන් හිද මෙසේය
සෙසු තෙන් හිද මෙසේය
ඔව් ඒක අපි නැහැටි ඉස්සරහට කියන්නම් හරි හරි ඊට පස්සේ ගාථාවක් තියෙනවා අපි ඒකත් කියලම ඊට පස්සේ බලමු නේද මේ ටිකේ අර්ථ ටික ඒ සූත් ගාථාව කියමු බලන්න කවුරු හරි ටිකක් සද්දේ නේද තේජානන්දස් මම කියමු බලන්න නෑ 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 එහෙමද තියෙන්නේ ඒසෝ කියලා
තියෙන්නේ
හා ඒසේසෝ
ඒසේසෝ
තී පුම නපුංසකානී ත්‍යුච්ඡන්තේ තානි මානි ලෝකේ නාත්තහ ඔය හරි ඒකේ පද වෙන් කරලා කියමු අපි මේවට අංක හරි දාගෙන ඒ කියන ක්‍රමයට අර්ථ ගන්න ඕන යත් අත්තේසු යම් අර්ථයන්හි ඒසේසෝ ඒතන්ති
ඒසේසෝ ඒතන්ති
ඒසා ඒසෝ ඒතං ඉති
ඒසා ඒසෝ ඒතං ඉති
මෙය මොහු මෙය යයි
මෙය මොහු මෙය යයි
ලෝකස්ස ප්‍රසිද්ධි හෝති
ලෝකස්ස ප්‍රසිද්ධි හෝති
ලෝකයාගේ ප්‍රසිද්ධියක් වේද
ලෝකයාගේ ප්‍රසිද්ධියක් වේද
අපි ඊළඟ දෙවෙනි පෙළට යනවා තානි මානි
තානි මානි
ඊට පස්සේ අගම තියෙනවනේ ඒ ගාථාවේ අගම ලෝකේ නාත්තහ කියලා ඒක පද වෙන් කරගන්න ඕන ලෝකේන අත්තහ කියලා
ලෝකේන
වෙන් කරගෙන එතකොට අපි එතන අර්ථ කියද්දී ඊළඟට කියන්නේ තානි මානි
තානි මානි
අත්තා
අත්තා
ඒමේ අර්ථයෝ
ඒමේ අර්ථයෝ
ඊට පස්සේ මුලම දෙවෙනි පේලේ මුලම තියෙනවානේ තීපුම නපුංසකානි ඉති උච්ඡන්තේ
තීපුම නපුංසකානි
ඔව් ඒකේ උච්ඡන්තේ කියන පදේ අපි පස්සේ කියන්නේ තීපුම නපුංසකානි ඉති
තීපුම නපුංසකානි ඉති
ස්ත්‍රීලිංගු පුල්ලිංගු නපුංසකලිංගු පදයෝ යයි
ස්ත්‍රීලිංගු පුල්ලිංගු නපුංසකලිංගු පදයෝ යයි
ඊට පස්සේ අර අගම අපි වෙන් කරගත්තානේ ලෝකේන අත්තා කියන තැන එතන ලෝකේන පදේ ඊළඟට ගන්න ඕන ලෝකේන ලෝක සත්වයා විසින් උච්ඡන්තේ කියනු ලැබෙත් එතකොට පද වෙන් කරලා කියන්න ඕන මුලින්ම යත් අත්තේසු කියන එක එක ඒසේසෝ ඒතන්ති කියන එක දෙක ලෝකස්ස කියන්නේ තුන ප්‍රසිද්ධි කියන එක හතර හෝති කියන්නේ පහ තානි මානි කියන්නේ 6 අත්තා කියන්නේ 7 තීපුම නපුංසකානි ඉති කියලා කියන්නේ 8 ලෝකේන කියන්නේ 9 උච්ඡන්තේ කියන්නේ 10 එතකොට මේ විදිහට පදාර්ථ වින් කර ගන්න. එතකොට අපි කතා කරගෙන යමු මොකද්ද මේ කිව්වේ කියලා මේ ටිකේ නේද? ඊට පස්සේ දැන් අපි කතා කළා 18 වෙනකන් තියෙන සංඛ්‍යා ශබ්දවල වර්ණගෙන විදිය. අපි භාෂාවතරණේ පොතේදී ওই ටික විස්තර ඇතිව කතා කළා. උදාහරණත් එක්ක. පළවෙනි පොතක් තියෙද කවුරු හරි ළඟ? භාෂාවතරණේ පළවෙනි පොතක් තියෙද අරිය තිරියාස් මලංග එහෙම? නෑ නේ. ඔව්. ඔව් අවශ්‍ය නෑ අවශ්‍ය නෑ. අපි උදාහරණ ඊළඟ දවසේ කතා කරමු පස්සේ. එතකොට මේ මතක තියාගන්න තියෙන්නේ ලිංග 390 වෙනස් වෙන ශබ්ද මොනවද? අපි මේ ටික මකමුද එහෙනම් ආනන්දාශි.
Thank you.
මේ විදිහට අපිට දල වශයෙන් මේ ප්‍රථම පද විතරයි පෙන්වලා තියෙන්නේ. දල වශයෙන් ওই විදිහට අපි පොඩි සටහනක් දාගත්තම ලේසි මේ වගේ වෙනස්කම් මතක තියාගන්න. දැන් මේකේ මොකද්ද කියන්නේ? දැන් ඒක શબ્දය එතකොට වර්ණගෙන්නේ ඒකෝ. දැන් ඒක શબ્දය අපි කිව්වා කොයි වගේද? සබ්බ શબ્දය වර්ණගෙනවා වගේ. ඒකෝ ඒක එතකොට බහුවචනේ ඒකේ කියලත් ඇතැම් විට වර්ණයක ඉන්න පුළුවන් කියලා අපි කිව්වා. සංඛ්‍යා ශබ්දය හැර වෙනත් අර්ථවල යෙදෙනවා නම් සංඛ්‍යාර්ථේ හැර වෙනත් අර්ථවල යෙදෙනවා නම් ඒකේ ඒවං වදಂತಿ කියලා වගේ අපි කිව්වේ නේද? අන්‍යයෝ මෙසේ කියත් ඒවා අපි උදාහරණත් එක්ක කතා කළා. එතකොට එහෙම නැත්නම් ඒකෝ ඒකං ඒකේන ඒ විදිහටයි කරන්නේ. ශ්‍රී ලිංගයේ ඒකා ඒ විදිහටයි වර්ණනය කරන්නේ. නපුංසක ලිංගයේ ඒකම් ඒ විදිහට වර්ණනය කරනවා. ද්වි ශබ්දය ද්වේ 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 කියලා ඒ විදිහට පද හැදුණා මතක ඇති. ද්වේ ශබ්ද ද්වි ශබ්දය. තී ශබ්දය අද අපි කතා කළා වර්ණනගෙන විදිය තයෝ තිස්සෝ තීනි කියලා ලිංග තුනේ. ඒකට විභක්ති වලට ඉතිරි ටික තමන් ඉතින් මතක තියාගන්න ඕනේ. නේද? ඔය ප්‍රථම උදාහරණ ටික විතරයි ඔය පෙන්නුවේ. තී ශබ්දයේ ලිංග තුනේ වෙනසක් තියෙනවා කියන නිසා තමයි මේ ටික පෙන්නුවේ. ලිංග තුනේ පද හැදීමේ වෙනසක් තියෙනවා. එතකොට චතු ශබ්දයේ ලිංග තුනේ වෙනසක් තියෙනවා. පංච ශබ්දයේ වෙනසක් නැහැ. පංච ශබ්දයේ ඉඳන් 18 කියන 18 ශබ්දයේ දක්වා ලිංග තුනේ වෙනසක් ඇත්තේ නැහැ. එකම විදියටයි ලිංග තුනේම වර්ණගෙන. එතකොට ඒවා වර්ණගෙන හැටි අපි කතා කළා. පංච ශබ්දේ වර්ණගෙන හැටි. ඊට පස්සේ ඒකුණ වීසති කියන්නේ 19 ටනේ. එතකොට එතනත් වීසති කියනලා තියෙනවනේ අග. ඒ නිසා ඒකුණ වීසති ශබ්දයේ ඉඳන් 98 ට කියන්නේ 8 නවති කියලානේ. එතකොට 99 ට කියන්නේ මොකක්ද? ඒකෝණ සතන් කියලානේ. ඒ නිසා ඒකට ඒක ඒ විදිහට නෙවෙයි වර්ණයකින්. 8 නවති සංඛ්‍යාව ශබ්දයේ දක්වා, ඒ කියන්නේ 98 කියන ඒ ශබ්දයේ දක්වා තියෙන පද වර්ණගෙන්නේ රත්ති ශබ්දය වගේ ඉකාරාන්ත ස්ත්‍රී ලිංගයි. මේකේ මතක තියාගන්න ඕන මේක ඒක වචනයි. නিত্য ඒක වචනයි. පැහැදිලිද? ඒක මේ ටික මේ ටිකේ බහුවචනයි. දැන් ඒක වචනද බහුවචනද කියන එක අපිට වැදගත් වෙන්නේ ඇයි? දැන් විභක්ති ප්‍රත්‍ය එකතු කරගන්න. පැහැදිලිද? දැන් විභක්ති ප්‍රත්‍ය අපි එකතු කරන්නේ දැන් බහුවචන අපි පංච ශබ්දය හදද්දී මතක ඇති පංචහි කියලා බහුවචන විභක්ති ප්‍රත්‍ය එකතු කරේ. හැබැයි මේ ඒකුණ වීසති ශබ්දවලදී බහුවචන විභක්ති ප්‍රත්‍ය නෙවෙයි එකතු කරන්නේ. ඒකවචන විභක්ති ප්‍රත්‍යය එකතු කරන්නේ. පැහැදිලි නේද? ඒ නිසා මතක තියාගන්න ඕනේ මෙන්න මේ ටික නියත ඒක වචනාන්තයි. නිත්‍ය ඒක වචනාන්තයි. හරි වැඩේ දැන් 20ක් මිනිස්සු කියලා කියද්දි මිනිස්සු 20 දෙනෙක් කියලා කියන්නේ නේද? අපිට තේරෙන්නේ දැන් මේක බහුවචනනේ මිනිස්සු කියද්දි ඒ වුණාට ඒ සංඛ්‍යා ශබ්දය යෙදෙන්නේ ඒක වචනේ. වී සති මනුස්සා කියලා. දැන් ඕක ප්‍රථමාවේදී එච්චර දැනෙන්නේ නැහැ වෙනස. අපි ඕක චතුත්තියට ගත්තොත් මිනිස්සු 20 දෙනෙකුට අපි දානයක් හරි මොන හරි දුන්නා කියමුකෝ. මිනිස්සු 20 දෙනෙකුට විස්සකට මොන හරි දුන්නා කියලා කියනවා නම් මේ පදේ ඉන්න ඕන මොන විභක්තිද? මිනිස්සු 20කට කියද්දි චතුත්තිනේ. චතුත්ති මිනිස්සු කියද්දී නම් බහුවචනේ කොහොමද නේද? හරි වැඩි. දැන් වීසති ශබ්දය ශ්‍රීලිංගයි ඒක වචනයි. නියත ඒක වචනයි නියත ශ්‍රීලිංගයි. ඒ නිසා මේ 20ක් කියන ශබ්දය පුල්ලිංග පදයක් එක්ක යෙදුනත් වරණගන්න ඕන ශ්‍රීලිංගයි. ඒ නිසා වීසතියා මනුස්සාණං කියලායි යෙදෙන්නේ. මිනිස්සු 20 දෙනෙකුට. මනුස්ස ශබ්දය කොහොමද බහුවචන වෙන්න ඕනේ? මනුස්සාණං කියන එක. ඒතර වීසති ශබ්දය චතුත්ති වෙන්න ඕන. රත්ති ශබ්දය වගේ ඒක වචනයේ යෙදෙන්න ඕන. ශ්‍රීලිංගු ඒක වචනයේ. රත්තියා කියන පදේ වගේ. එහෙනම් මොකක්ද? රත්ති ශබ්දය. රත් මොකද්ද? රත්ති ශබ්දය. ඊකාරාන්ත ශ්‍රීලිංග. අපහුවින් බලන්න. චතුත්ති මේ කියන්නේ. චතුත්ති ඒක වචනයේ. මේ මේක චතුත්තිනේ විභක්තිය වෙනස් වෙන්න බෑ. විභක්ති එක විභක්තියට එන්න ඕන. විභක්ති එකයි ලිංගයත් වෙනස්, වචනයත් වෙනස්. මේක උඩට මතක තියාගන්න තියෙන්නේ වීසතියා කියන පදේ ස්ත්‍රීලිංගු චතුත්ති ඒක වචන. මේක පුල්ලිංගු චතුත්ති බහුවචන. ඒ වුණාට ඕක ඔය පද දෙක සමාස කරලා වීසති මනුස්සාණං කියලා යොදන්න පුළුවන්. බොහෝ තැනක අපි දැකලා තියෙන ඒ විදිහට වීසති මනුස්සාණං කියලා අර වීසතියා කියන එකේ විභක්ති අයින් කරලා වීසති මනුස්සාණං කියලා සමාස කරලා තියෙනවා. එතකොට පදේ හැදෙන්නේ සමාස පදයක් විදිහට වීසති මනුස්සාණං. ඒකත් යටින් ඕනනම් දාන්න සමාස විදිහට ඒ විදිහටත් තේරෙන්න පුළුවන්. සමාස වී සමාස වුණාම එතකොට මුල් පදේ විභක්තිය අයින් වෙන එකයි වෙන්නේ කියලා මතක තියාගත්තම හරි. මොකද්ද මේ සමාසය? කලින් හිටපු අයට මතක ඇති තේජානන්දාශ්මි සංඛ්‍යාපුබ්බෝ සංඛ්‍යාපුබ්බෝ දීගු. හරි. එතකොට මේ විදිහට ඒක මතක තියාගන්න. අනිත් ඒවා සම්බන්ධවත් එතනින් පිටිපස්සෙන් තියෙන මේ පද සම්බන්ධව මේකේ මතක තියාගන්න තියෙන්නේ නපුංසක ලිංගයි. ඒකුණ සතන්. දැන් අපි හිතමුකෝ මිනිස්සු 100ක් හිටියා. එතකොට අපිට හිතෙන්නේ දැන් බහුවචනෙන් ඉන්න ඕන කියලානේ. ඒ වුණාට ඉන්නේ සතන් මනුස්සා. සතන් මනුස්සා. සතන් මනුස්සා මිනිස්සු 100ක්. මේක බහුවචනෙට එහෙම යන්නේ නැහැ, මේක බහුවචන උනාට. ඒ එකයි අර කිව්වේ නිත්‍ය ඒක වචනයි කියලා. අපි මේක චතුත්තියට ගත්තොත් සතස්ස මනුස්සාන. හැබැයි මේ විදිය යෙදී මට එච්චර යෙදුණු දැකපු මතකයක් නැහැ. මේ රීතිය කිව්වට මේක සමාස වෙලා එතකොට සත මනුස්සාන. මේ විදිහට සමාසපදී හදෙනවා. මොකද්ද?
ඒක.
ඔව් ඔව්.
බහුවචනයි.
පංච ඉඳන් 18 වෙනකනුත් බහුවචන. මේ ටික තමයි ඒක වචන. දැන් මේ කියවපු ටික. දී කියන්නේ බහුවචනයි. ඒ නිසානේ ද්වීභි ද්වීහි කියන තැන් වල බහුවචන හි ප්‍රත්‍යයකතු කරන්නේ. නැත්තම් බහුවචන විභක්ති ප්‍රත්‍යයක එකතු කරන්න බෑනේ. ඒක වචන නා. පැහැදිලිද කතාව? ඔන්න සංඛ්‍යා ශබ්ද වල ඉතින් සාරාංශය මේ ටික. එතකොට මේ කෝටි ශබ්දය දැන් මේකට උදාහරණයක් අපි කියන්න. සතන් ශබ්දයේ ඒක වචනේ යෙදුණු තැන සතන් හත්ති, සතන් අස්සා, සතන් අස්සතරී රතහ කලින් කියලා තියෙනවා. සතන් හත්ති ඇත්තු 100ක්. හත්ති කියන පදේ එතකොට බහුවචනෙට ඇවිල්ලා සතන් ඇත්තු 100ක්. සතන් අස්සා දැන් අස්ස පදේ පුල්ලිංගයිනේ. අස්සෝ අස්සා කියලා නිවර්ණගෙන්නේ. අස්සා කියලා එතන සතන් අස්සා කියලා කියන්නේ. සතන් පදේ ඒක වචනයි, අස්සා කියලා බහුවචනයි. සතන් අස්සා. සතන් අස්සතරි රතහ. රත ශබ්දයත් එහෙමයි. ඒකත් බහුවචනෙන් තියෙනවා. සතන් පදේ හැදෙයි ඒක වචන. අන්න ඒවා උදාහරණ යෙදෙන තැන් ඒවා. සංඛ්‍යා ශබ්දේ ඒක වචනයි, විශේෂ්‍ය පදේ බහුවචනයි. මොනවද?
ඒ මූණ කතා කියන්නේ.
එහෙම කියන්න. හරියට නේද මේකේ මොනවා හෝ ගැටලුවක් තියෙන ඉක්මනට සංඛ්‍යා ගැන අහමු. අපි මේවට උදාහරණ ඉස්සරහට කතා කරනවා. මේ නාම කාණ්ඩ ඉවර කරලා
කෝටියක් මිනිස්සු කියන්නේ
කෝටි මනුස්සා. කෝටි පදේ ඉතින් ප්‍රථම පදේනේ කෝටි. කෝටි පදේ ශ්‍රී ලිංගයි. රත්ති ශබ්දේ වගේ. දැන් ප්‍රථම ආවිදි නෙවෙයි ඔය ප්‍රශ්නේ ඉන්නේ. දැන් ඒක කෝටි කියලාම හිතින්නේ. කෝටි මනුස්සා. මනුස්ස පදේ බහුවචනයිනේ. මේ මේ වගේම තමයි. මෙතන කතාවම. ඔක චතුත්තියට වගේ යනවනම් කෝටියා මනුස්සානම්. කෝටියා මනුස්සානම්. මේ විදියමයි. ඒ දෙකම සම එකම විදියට යනවා. වෙනසක් නැහැ. ඒකේ අර පිළිවෙල ඉන්න ඕන නිසා මේක මම අගට දැම්මේ. නැත්තම් කෝටිය කොහොමද මේ 100ට උඩින් ආවේ කියලා බලයිනේ. ඒ නිසා තමයි නැත්තම් මේ දෙකේ එකම රටාවක්
යන්නේ.
ඒක නයි තියෙන සමාස කරලානේ තියෙන්නේ පද. උත්තර කියන්නේ අධික කියන අර්ථයෙන්. නිකම්ම උත්තර සත කියන්නේ බෑ. පංච උත්තර හරි දස උත්තර හරි එහෙම වෙන සංඛ්‍යාවක් මුලට එන්න ඕන. දස උත්තර කියලා කිව්වොත් 10ක් අධික කොට ඇති 100ක්. පංච උත්තර කිව්වොත් 5ක් අධික කොට ඇති 100ක්. පංච අධික කියලා කියන්නත් පුළුවන්. ඒක තමයි අධික කියලා කියන්නේ. පංචාධික සත. නෑ අධික පදේදී ඉදිකන්න බෑ. ගුණිතයක් නෙවෙයි. පංච සත කිව්වොත් තමයි 500. පංච සත කිව්වොත් 500. පංච අධික සත කිව්වොත් පහක් අධික කොට ඇති 100. පහ ධන 100 කියන එක. පහ ධන 100 500 නෙවෙයි. පහ වැඩි කිරීම 100 නේ 500. පහ
අධික කොට
ඇති
100. හරිනේ.
ඒ වගේ නම් ඊපස්සේ විස්තර කතා කරමු. ඒ එතන සමහර තැනක සංකීර්ණ කතා තියෙනවා. ඒකෙත් ඉතින් අර විදියම තමයි.
දාන.
එකතුවක් කියන්න. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ පංච අපිට කියන්න ඕන 120ක් කියලා. වීසති උත්තර සත කියලා කියන්න පුළුවන්. වීසති උත්තර සත. කොටේ උත්තර කියන එකෙන් අදහස් කරන්නේ අර කොටස ඊට වැඩියෙන් තියෙනවා කියන එක. 100කට අධික කොට ඇති 20ක්.
හරි ඒකම තමයි තමයි
එහෙම කියන එක තමයි පැහැදිලි. අර්ථය පැහැදිලි. එහෙම නැත්නම් 20 සති සත බික්කු කිව්වොත් 20ේ ගොඩවල් 100ක් කියලා අර්ථය ගන්නත් පුළුවන්. දැන් පංච සත කිව්වොත් 500යි. 20 සත කිව්වොත් 20ේ 800ක් 2000යි කියලා ගන්න පුළුවන්. එහෙම අර්ථ ගන්න බැරි නැහැ. වීසතිච සතච වීසතිච සතංච වීසති සතං කියලා පදේ හදා ගන්න පුළුවන්. ව්‍යාකරණානුකූලව වැරදි නැහැ. නමුත් එහෙම කිව්වොත් අර්ථ වෙනස් අර්ථ ගන්න පුළුවන් නිසා. ඒ නිසා මේ විදිහට කියන එක තමයි පැහැදිලි අර්ථය. මේ තියෙන්නේ ඒවත් අයිති වෙන්නේ මේ විදිය. ඒකේ අගපදේ දැන් 30 සහස්සන් කිව්වොත් 3000 කිව්වොත් 30 සහස්සන්නේ. ඒකත් එතකොට මේ විදියටමයි වර්ණ කෙරෙන්නේ. ඒ පදේ අන්තය බලන්න ඕන. පදාන්තයේ තියෙන්නේ සහස්සන් කියලා නම් ඒ විදියටයි වර්ණ කෙරෙන්නේ. ලක්ෂ්‍යත් කියන්නේ ලක් සත සහස්සන්නේ. ඒත් එතකොට සහස්සන් ඈ 99 එතකොට ඒකුණ කෝටි ඒකත් රත්ති ශබ්දේ. ඔව් ඒකත් මම කියන්නේ මේ ඒකත් මෙතෙන්දමයි එන්නේ ඒකුණ කෝටි.
මාරු
කරන්නේ මෙතනත් ඒකුණ කෝටි කියලාම ගත්තනම් කියන්න පුළුවන්. එහෙම යෙදෙනවද කියන එක බලන්න ඕන. දේශනාවේ යෙදුන් නැත්නම් ඔව් ලොකු ගානම කියන්න. හරි නේද? අපි එහෙමනම් ඊළඟ ඉතිරි කොටසට යමු. ඒ අලිංග ශබ්ද ටිකක් වැදගත් කරුණු ටිකක් කියන්නේ ඊළඟ කොටස ටිකක් සිහි බුද්ධි අවදි කරගෙන අහගෙන ඉමු. ඊට පස්සේ තව පොඩි කොටසක් අපිට කියන්න තිබුණා. මේකේ රාශි ශබ්දයේදී රාශි අර්ථවලදී එහෙම නැත්නම් 20ේ ගොඩවල් ඒ වගේම 100ේ ගොඩවල් වගේ කියන තැන්වලදී බහුවචනෙත් ඉඳලා. දැන් මේවා නිත්‍ය ඒකවචනයි කියලා කිව්වනේ. නිත්‍ය ඒකවචන වුණාට ඇතැම් තැන්වල බහුවචනේනොත් යෙදෙනවා. කොහොම තැන්වලදීද? රාශි අර්ථයේ. 20 ඒවා දෙකක්, 20 ඒවා තුනක්, 20 ගොඩවල් දෙකක්, 20 ගොඩවල් තුනක්. ඒ විදිහට කියන තැන්වලදී බහුවචනිනුත් වීසති ශබ්දේ යෙදෙනවා. වීසති ශබ්ද විතරක් නෙවෙයි මේක වචනයි කියලා කියපෝ ඒ ශබ්ද බහුවචනේනුත් යොදන්න පුළුවන්. දැන් නිත්‍ය ඒක වචනයි කියපෝ යවුවා බහුවචනේනුත් වර්ණ ගන්න පුළුවන් ගොඩවල් කියන අර්ථයේදී. උදාහරණ දෙකක් සමහර පෙන්නුවේ දේවි සතියෝ බුද්ධ දන්තා. මේ කියන එකේ තේරුම මොකක්ද? මෙතන තියෙන්නේ ගුණිත සංඛ්‍යාවක්. දේ කියන්නේ දෙක. ගුණිත සංඛ්‍යාවක්. ද්වේ වී සතියෝ 20 ගොඩවල් දෙකක්. බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේලා 20 ගොඩවල් දෙකකි. කියන එකයි මේ අර්ථය. ද්වේ වී සතියෝ 20 රාශි දෙකක්. ඒ තැනකදී වී සති යෝ කියලා බහුවචනෙන් තියන්නේ. ඇයි 20 ගොඩවල් දෙකක් නිසා. 20 ගොඩවල් නිසා. ද්වේ වී සතියෝ. ඒ විදිහටම මතක ඇති තව තියෙනවා කුණපාණි ද්වේසෝලස. නේද? අපි 16 ගොඩවල් දෙකක්. කුණප එතකොට 32 නේ.
ඒකනම් නේ. බහුවචනේ නේ.
ඈ? 16. ඔව් 16 නම් කොහමද බහුවචනේ? ඒකද ගුණ.
මේ 20
යෝග
කියලා කියන්නේ.
ඒ නිසා තමයි දැන් මේ කිව්වේ ඕක නේද? දරාශි අර්ථයේ බහුවචනේ. දැන් මේ 20 ශබ්දය නිත්‍ය ඒක වචනයි කියලා කිව්වනේ. බහුවචන වෙනතනොත් කියලා කිව්වනේ මේ රාශි අර්ථයේදී. ඒ තැනකට උදාහරණයක් තමයි මේ කිව්වේ. තිස්සෝ වීසතියෝ දින ගටිකා. තිස්සෝ වීසතියෝ. එතකොට මේක මේ මුලින් ඒ දෙන ගුණිත ශබ්දය මේකට විශේෂණ නිසා යන්න ඕන ශ්‍රී ලිංගයෙන්. තිස්සෝ වීසතියෝ. එතකොට 20 ගොඩවල් 3ක්. ඒ කියන්නේ 60යි. දින ගටිකා කියන්නේ. එතකොට දැන් ඒක මතක තියාගන්න ඕන. අපි මේ ඉංග්‍රීසි ක්‍රමයට හුරු වෙලා නිසා තමයි දවසකට පැය 24යි කියන්නේ. එතකොට සිංහල ක්‍රමයට සහ බුද්ධ වර්ෂ ක්‍රමයට අනුව, يعني පුරාණයේ තිබුණු ක්‍රමයට අනුව දවසකට පැය
36යි. එතකොට මේ මහා චාතුම් මහරජුගේ එහෙම ගලනකොට
දුබයි මේකෙන් හදන්නේ. මේකෙන් මේ ක්‍රමයට හදපුවම තමයි විනාඩි 9ක් වෙන්නේ. මාස 3 කියන එක වෙන. ඔව්. ඒක බලන්න ඕන විනාඩි 24ක් වගේ. විනාඩි 24යි. විනාඩි 24යි. මේක 3න් එකක් නේද උඩ? උඩ 60න් 3න් එකනේ 24. විනාඩි 24ක්. දැදිනේ නේද? එතකොට විනාඩි 60 ඒවා 24ක් දැන් දිනයක්නේ. විනාඩි 60 ඒවා 24ක් දින එකයි. ඒකම අනිත් පැත්ත ගහපුවාම විනාඩි 24 පැය විනාඩි 24 වා 60ක් දිනේක පැයකට සිංහල ක්‍රමයට පැයකට විනාඩි 24යි ඈ ඒ දෙකේ නම් වෙනසක් මන් දන්නේ නැහැ. දෙකම එකයි කියලා. ඔව් මිනිත් සිංහල ක්‍රමයේ කියන එක. නෑ ඒක අනිත් පැත්ත. විනාඩි දෙකමාරක් තමයි මිනිත්තුව.
ආව
අනිත් පැත්ත. විනාඩි කියන්නේ සිංහල එකනේ. ඒක කුඩයි. සිංහල එකකේ කුඩයි. ඕක අන්තිමට තප්පරයට ගියපුවාම එතනින් තමයි කුඩයි කියලා සලකන්නේ. මොකද සිංහල ක්‍රමයේදී මේ ගාන හදන්නේ තප්පර 60ක් විනාඩි 1යි විනාඩි 60ක් පැය 1යි පැය 60ක් දින 1යි කියන. එතකොට තප්ප අර විනාඩිය තමයි කොට වෙලා තියෙන්නේ. අපි කතා කරන විනාඩියයි ඒ කියන්නේ සිංහල ක්‍රමයේ විනාඩියයි ඉංග්‍රීසි ක්‍රමයේ විනාඩියයි තමයි එතනදී තමයි වෙනස තියෙන්නේ තප්පර ගානේ. එතකොට අපි කියන්නේ තප්පර 100ක් විනාඩි 1යි කියලානේ. විනාඩි නෙවෙයි. අපි මිනිත්තුව කියමුකෝ ඉංග්‍රීසි ක්‍රමයේට. එතකොට මිනිත්තුවකට තප්පර 60යි කියලානේ කියන්නේ. අපේ සිංහල ක්‍රමයේට එතකොට 40ක්. තප්පර 40ක් තමයි විනාඩි 1 වෙන්නේ. තප්පර 40ක්. ඒ වගේ ඒවා 60ක්. ඒ වගේ ඒවා 60ක් ඒ විදිහට. හරි ඒවා පස්සේ හදාගෙන බලන්න. ඔව් මෙතෙන් අදාළ නැහැ මේ කතාව. එතකොට මේ තැන් වල මතක තියාගන්න තියෙන්නේ පිස්සෝ වීසතියෝ. ඒ විදිහට වීසති ශබ්දේ බහුවචනිනේම යෙදුණු තැන් තියෙනවා රාශි අර්ථයේ. එතකොට මේ වගේ ගුණිතයක් වගේ දෙන තැන්. හරි. එහෙමනම් සංඛ්‍යා ශබ්ද සම්බන්ධ කතාව අවසන් වෙනවා. මොකක් හෝ ගැටලුවක් තියෙනම් ඉක්මනට විනාඩියක් දෙනවා. පිරිස වැඩි නිසා. කාලි වැඩි වගේ නේද? එමුනම් අපි ඒක ඒ කාලේ කපා හරිනව ඉතුරු ටිකක් නේද? හරි. එමුනම් ඊළඟ කොටසට යමු. අපි මේ ටික ඔක්කොම ඉවර කරලා කතා කරනවා කොහොමද මේ නාමකාණ්ඩේ පද හැදින්නේ කියන එක ගැන එකින් එක උදාහරණ අරගෙන කතා කරනවා එක දවසක් වගේ අරගෙන. හරි. නාමකණ්ඩේ අලිංගා නාමකාණ්ඩයෙහි අලිංග ශබ්දයෝ දක්වනු ලැබේ. අලිංගා උච්ඡන්තේ අලිංග ශබ්දයෝ කියනු ලැබෙත්. හරි. එතකොට මේ මොනවද අලිංග ශබ්ද කියලා කියන්නේ? ඒකේ තේරුම පුල්ලිංගුද නපුංසකලිංගුද ඒ මොකක් කියන්න බෑ. ඒ කියන්නේ මේවා නිපාත සංඛ්‍යාවට යන ශබ්ද. නිපාත. නිපාත වශයෙන් හැදෙන ශබ්ද කියන එකයි අලිංග කියන එකේ අර්ථය. එතකොට මේ නිපාත වල කොටස් දෙකක් තියෙනවා. නිෂ්පන්න නිපාත, අනිෂ්පන්න නිපාත කියලා. අපි මේ ටික මකමුද කවුරු හරි ඉතුරු ටික අපි පොඩි සටහනක් තියෙනවා නේද? දැන් ලොකුවට අපිට ලියන්න දෙයක් නැහැ. ඒතකොට නිෂ්පන්න කියන එකේ තේරුම නිපන් කියන එකයි. ඒ කියන්නේ සැකසුණු, හැදුණු මොනවා හෝ ක්‍රමයකට හැදුණු නිපාත. අනිෂ්පන්න නිපාත කියලා කියන්නේ එහෙම ව්‍යාකරණ විදියකින් හැදුනේ නැති ස්වභාවයෙන්ම තියෙන ඒ කියන්නේ මූල රූප. එතකොට ඒ නිෂ්පන්න නිපාත ගැන තමයි දැන් මේ කතා කරන්න යන්නේ. නිපාත හැදෙන හැටි ගැන. ඒ නිෂ්පන්න නිපාත හැදෙන විදි ගැන කියන්නයි පටන් ගන්න. ඒ ටික අපිට කියන්න බැරි වුණා නේද? එතනදී කියන්නේ ඒ චත්තාලීස ශබ්දය චත්තාලීසති පඤ්ඤාසති කියලත් වර නැගෙනවා. එහෙම වර නැගෙද්දී වීසති ශබ්දය වගේයි වර නැගෙන්නේ. ඒකේ වෙනසක් නැහැ. රත්ති ශබ්දය වගේ එතකොට. හැබැයි චත්තාලීසං පඤ්ඤාසං කියලත් තියදෙනවා. ඒ වගේන් පස්සේ සියලු විභක්ති ලොප් වෙනවා. හැම විභක්තියකදීම චත්තාලීසං පඤ්ඤාසං. ඒ විදිහටයි හිටින්නේ. නේ පදේ වෙනස් වෙන්නේ නැහැ. කපන ඒක කපන සූත්‍රයේ තමයි කිව්වේ සබ්බාස. ඒ සූත්‍රය අපිට ඉස්සරහට එනවා. සබ්බාස මාඋසෝ නිපාතාදීහිච සබ්බාසං ආඋසෝ උපසග්ග නිපාතාදීහිච කියලා සූත්‍රයක්. ඒ සූත්‍රයෙන් තමයි ඒ තැන්වල විභක්ති ඔක්කොම ටික කපලා දාන. හරි ලේසි. ඒ කියන්නේ පර නැගෙන්නේ නැහැ. ඒක නිකන් නිකම්ම මේ නිපාත පදයක් වගේ තමයි ඊට පස්සේ. පැහැදිලි නේ? චත්තාලීසං පුරිසා. චත්තාලීසං පුරිසානම්. එතකොට චතුත්තියෙත් චත්තාලීසම්මයි. සප්තමියෙත් චත්තාලීසම්. චත්තාලීසං පුරිසේසු. ඒ විදිහට. එමත් හඳෙනවා. චත්තාලී සති කියලා පදයක් හැදෙනවා. ඒකේ තොර රත්ති ශබ්දේ වගේ. ඒකේ විදිහට ඒක වචනේ වර්ණයි. හරිනේ.
ඊගතයි
40යි. 40යි 50යි. ඔව්. චත්තාලී සම්පඤ්ඤාසන්නේ. ඒකට ඒකේ මතක තියාගන්න තියෙන්නේ චත්තාලී සං කියලා පදයක් හදාගෙන චත්තාලී සං ඊට පස්සේ දැන් විභක්ති අපි ගන්නවානේ සීයෝ අංයෝ කියලා මොනවා හරි විභක්ති ටික ගන්නවානේ. ඒ විභක්ති ඔක්කොම ටික ලොක් කරනවා සබ්බාසං ආවුසෝප සග්ග නිපාතාදී හිත කියන සූත්‍රයේ. එතකොට ඉතින් හිතින්නේ මෙහෙමමයි. සත්තමී එක වචනේ ගත්තත් බහුවචනේ ගත්තත් මේ සූත්‍රයෙන් ලොක් කරනවා. එතකොට හිතින්නේ මේ කොටස විතරයි. පැහැදිලිනේ. එතකොට අපි සත්තමී පද දෙකක් ගත්තොත් චත්තාලී සම්පුරිසේසු කියලා ගත්තොත් පුරිසේසු කියලා සප්තමී පදේ ගන්නවා නම් මේක වෙනස් වෙන්නේ නැහැ. මොන විභක්ති පදයක් පිටිපස්සෙන් තිබුණත් මේකේ වෙනසක් වෙන්නේ නැහැ. චත්තාලී සම්මයි. මේ කතාව බලපාන්නේ මේ පද දෙකට විතරයි. මේ පද දෙකට. ඒකට මේවා නිපාත වගේ කියලා මතක තියාගත්තම හරි. වෙනසක් වෙන්නේ නැහැ. මේ අර්ථයේම තියෙන චත්තාලී සති කියලා පදයක් තියෙනවා. ඒක වර නැගෙනවා. වීසති ශබ්දේ වගේ. පඤ්ඤා සති කියන එකත් එහෙමයි. ඒවා වර නැගෙනවා රත්ති ශබ්දේ වගේ.
චත්තාලී සත් පඤ්ඤා සත්
ඒ දෙක විතර.
මේ දෙක විතර.
තින් සං කියලා පදයකුත් හැදෙනවා. ඒ වගේන අපි වැඩි විස්තර
ඔව් 30
කියලා ඉකාරාන්තව නවත්වනවා.
30
කියලා. හරි. අපි අලිංග ශබ්ද වලට යමු හිමන්නේ. මේ ගැන ඇත්තටම මේ නිපාත ගැන උපසර්ග ගැන වැඩි විස්තර කතා වෙන්නේ රූප සිද්ධියේදී. දැන් මෙතනදී නිපාත උපසර්ග ටික නම් බොහොම කෙටියෙන් යන්නේ මෙතන. විස්තර කියන්නෙම නැහැ.
රූප සිද්ධිය අනිවාර්යෙන් කරන්නේ.
ඒ ගැන විස්තර ටික අපි පස්සේ කතා කරමු. මොකද උපසර්ග නිපාත ගැන අපි භාෂාවකරණයේ පොතේදී කතා කළා. දෙවෙනි පොතේදී, තුන්වෙනි පොතේදී. ඒ නිසා දැනට අපි ඒ ටික මේකේ තියෙන මට්ටමින් යමු. නැත්නම් ආයෙක කතා ගන්න ගියොත් රූප සිද්ධියේදී ආයෙ කතා කරනවානේ. ඒකට ඉතින් තේරුමන්නේ. ඒ නිසා අපි දැනට මේ තියෙන මට්ටමින් යමු. කොචිතෝ පංචමයත්තේ යනු ප්‍රත්‍ය විධාන සූත්‍රයි. කොචි යනුද තෝ යනුද පංචමයත්තේ යනුද පදයෝය පද තුනකි. අපි පද වෙන් කරලා අර්ථ කියනවා. කොචි ඇතැම් තැනක පංචමයත්තේ පංචමී විභක්ති අර්ථයෙහි තෝ තෝ ප්‍රත්‍යයේදී අපි වෘතියක් කියනවා. ලිංගතෝ පංචමයත්තේ ලිංගයා කෙරෙන් පංචමී අර්ථයෙහි කොචි තෝ පච්චයෝ හෝති. ඇතැම් තැනක තෝ ප්‍රත්‍ය වේ. ඊළඟ සූත්‍රයත් අපි කියමු. ත්වාදයෝ විභක්ති සංඥායෝ ඉති ත්වාදයෝ විභක්ති සංඥායෝ යන සූත්‍රයෙන් තෝ ප්‍රභූති තෝ ප්‍රත්‍යේ පටන් දානි අන්තානං දානි ප්‍රත්‍ය අවසන් කොට ඇති ප්‍රත්‍යන්ත විභක්ති සංඥා විභක්ති සංඥා දෙනු ලැබේ. තස්මා එබැවින් තදන්තානම්පි ඒ ප්‍රත්‍ය අවසන් කොට ඇත්තවුන්ට විභක්ති අන්තත්තා විභක්ති අන්ත දෙවින් පදත්තං සිද්ධං ඉති පදත්වය සිද්ධය යැයි පුන විභක්තින නැවත විභක්ති නොයේදේ. චෝරස්මා චෝරස්මා යන අර්ථයෙහි චෝරතෝ චෝරතෝ යනුවෙන් පදයක් සැකසේ. හරි, අපි ඒ ටික ඒ සූත්‍රයත් කියාගෙන යමු. ත්වාදයෝ විභක්ති සංඥා යනු සංඥා සූත්‍රයි. ත්වාදයෝ යනුද විභක්ති සංඥා යනුද පදයෝය පද දෙකකි. අපි ඒකේ අර්ථක් කියනවා. ත්වාදයෝ තෝ ප්‍රත්‍ය මුල් කොට ඇති ප්‍රත්‍යයෝ විභක්ති සංඥා විභක්ති සංඥා ඇත්තාහු වෙති. හරි, මේකෙන් කියන්නේ මොකක්ද? කොචිතෝ පංචමයත්තේ කියන සූත්‍රයෙන් කියන්නේ පංචමී විභක්ති අර්ථයේ තෝ කියලා ප්‍රත්‍යයක් අපිට ගන්න පුළුවන්. පංචමී විභක්තිය යෙදෙන ප්‍රත්‍ය මොනවද?
ඉස්මාහි
කියන ප්‍රත්‍ය දෙකනේ. එතකොට මෙන්න මේ විභක්ති ප්‍රත්‍ය දෙකේ අර්ථයෙහි ඒ වෙනුවට අපිට දාන්න පුළුවන් තෝ කියන ප්‍රත්‍ය. පැහැදිලිනේ. එතකොට මේකෙන් ඒකවචන අර්ථයක් විතරක් නෙවෙයි බහුවචන අර්ථයක් තියෙනවා. ඒ නිසා චෝරය කියලා අපි ගන්නවා. චෝර කියලා කියන්නේ එතකොට සොරාට කියන නම. චෝරදන ස්මාහි අපාදානේ පංචමී. ඊට පස්සේ අපි ඒක වචන හෝ බහු වචන අපි කැමති විදියට අරගෙන මේ විභක්ති ප්‍රත්‍ය අපි ගමුකෝ ඒක වචන ප්‍රත්‍ය ස්මා කියලා ගන්න. චෝර ස්මා. ඊට පස්සේ මේ පංචමී අර්ථයේ කොචිතෝ පංචමයත්තේ කියන සූත්‍රයෙන් මේ තෝ ප්‍රත්‍ය ගන්න. මේකට ස්මාහතෝ අතරම එහෙමම නැතුව අපිට කෙලින්ම පංචමියත්තේ තෝ කියන එක මේ ස්මාහට ගන්නේ නැතුව මේ වෙනුවට කෙලින්ම තෝ ප්‍රත්‍ය ගන්න පුළුවන්. පංචමියත්තේ තෝ කියන එක කෙලින්ම තෝ ප්‍රත්‍ය ගන්න. ඒවා ඕනේ. ඒවා අවශ්‍ය නැහැ. කෙලින්ම මේ පංචමිය කොචිතෝ පංචමියත්තේ කියලා ලිංගංච නිපච්ඡතේ ඊපස් කෙලින්ම කොචිතෝ පංචමියත්තේ කියලා තෝ ගන්න පුළුවන්.
ඊපස් ක්වාදේයෝ විකල්ප
සංඥායෝ කියලා දීලා මේක මේකට නම් කරා. ඊට පස්සේ ඕන්නේ. මේක ඕන්නේ. ඒතර මේ දෙකේම අර්ථයට තමයි මේක ආවේ. ඒ නිසා අපි පද හදාගෙන යනවා නම් අර විදිහට හදපුවම හොඳටම ප්‍රමාණවත්. ඊට පස්සේ කෙලින්ම චෝර දනතෝ චෝරතෝ කියලා පදේ හැදේ. තොට මේකේ තේරුම සොරා කෙරින් සොරාගින් කියන අර්ථය. සොරුන් කෙරින් කිව්වත් හරි. එතකොට සොරුන්ගෙන් බය වෙනවා කියලා කිව්වොත් චෝරතෝ බය වෙනවට කියන්නේ සොරාගින් බය වේ. භායති චෝරතෝ භායති. චෝරම් චෝරේහි කියලා ගත්තත් හරි. සොරුගෙන් සොරුන්ගෙන් චෝරතෝ කියති ඒක වචන බහුවචන දෙකීමයි. හරි, පැහැදිලි වෙන කතාව නේද? එතකොට මේ තෝ විභක්ති ප්‍රත්‍ය පංචමී අර්ථයේ යෙදෙන්නේ කියන එක මතක තියාගන්න. හැම තැනම දැන් තියෙන තෝ ප්‍රත්‍ය මේ පංචමී අර්ථ තෝද? එහෙම නැහැ. ගච්ඡන්තෝ කිව්ව මේ වගේ මේ තියෙන මේ තෝ ප්‍රත්‍යම නෙමෙයි. වැදිනේ නේද? මේ කියන්නේ ඒ තෝ ප්‍රත්‍යයට කලින් මෙන්න මේ විදිහේ නාම ප්‍රകൃතියක් තියෙන්න ඕන. ඒ නාම ප්‍රകൃතියකින් පස්සේ තෝ ප්‍රත්‍යයක් තිබ්බොත් තමයි මේ කියන්නේ. ඒක පංචමී අර්ථයේ තෝ ප්‍රත්‍ය වේ. මෙතන එහෙම නෙවෙයිනේ මේ. මේක වෙනස් නේ. ඒතෙන් ඉතින් අඳුර ගන්න සමාන් දක්ෂ වෙන්න ඕන. ඒක පුළුවන්කම තියෙනවා. මේවා තාම අපි කතා කරලා නැහැ. ඒවා ඉස්සරහට කතා කරනවා. එතකොට පැහැදිලි වෙයි. හරි. ඊළඟට අපි තව ටිකක් ඉස්සරහට යමු. මාතිතෝ පිතිතෝ මාතිතෝ එවං පිතිතෝ මාතිතෝ යන පදද මෙසේය. එත් මෙහි පිතාදීන මසින්හි ඉති අත්‍ර අසින්හික් ගහනේන. අපි මෙහෙම කියමු. පිතාදීනං අසින්හි ඉති ඉති අත්‍ර පිතාදීන පිතාදීන මසින්හි යන මේ සූත්‍රයෙහි අසින්හි ගහණේන අසින්හි යන ගැනීමෙන් තෝම්හි තෝ විභක්ති ප්‍රත්‍ය තෝ ප්‍රත්‍ය පරකල්හි පිතාදීනං උස්ස පිතු ආදී ශබ්දයන්ගේ පදාන්ත උකාරයහට ඉකාරයක් වේ. එතකොට මේ සූත්‍රයෙන් කියවෙන්නේ දැන් මේ හදන්න යන්නේ පිතිතෝ මාතිතෝ කියන පද දෙක. ඒකේ තේරුම විනය අට කතාවේදී අහු වුණ මතක ඇති.
ආ
මේ විදිහටයි පදේ හැදෙන්නේ. හරි. මොකක්ද? මොකක්ද සංඥාව? ඊට පස්සේ ආපහු සැකයක් වෙන ප්‍රශ්නයක් එනවනේ. දැන් මේකට ඊට පස්සේ ආපහු විභක්ති දාන්න ඕනද? ඊට පස්සේ ආපහු විභක්ති දාන්න ඕනද? දැන් මේකත් අලුත් නාම පදයක්නේ. ඊට පස්සේ ඒකට පිටිපස්සෙන් ආපහු CEO එව දාන්න ඕනද? ඇයි ඕන්නේ නැත්තේ? ආ, ඒ දෙවෙනි සූත්‍රයේ තියෙන නිසා තමයි දාන්න ඕන්නේ නැත්තේ. ඒක නැත්තම් දාන්න ඕන. ඒ දාන එක වළක්වන්න තමයි මේ සූත්‍රය දාන්නේ.
අපි අර කලින් අද කියනවා පිටරා අනේ කියනවා.
ඔව්. ඔව්. ඒක මේ පදේ හදලා නෙමෙයි මම නිකන් ඒක ලියලා තියෙන්නේ. ඒක ඔතෙන් අදාළ නැහැ. කොච්චි පංචමයක් ඉන්න නිසා තමයි ත්වාදයෝ විභත්ති සංඥා කියන සූත්‍රය ගත්තේ. හරි, එතකොට මාතිතෝ පදෙත් ওই විදියම වෙනසක් නැහැ. මාතු කියලා හිටා ওই විදියටම වෙනසක් නැහැ. මව කෙරෙන් කියන එකයි. මාතිතෝ ආගතම් කියන එකයිනේ පද විග්‍රහය. මාතිතෝ ආගතම් මව්ගෙන් පැමිණි ධනය. මත්තිකාය කියලා අර පදයක් එක්ක මාතිතෝ මාතිතෝ ආගත මවගින් පෙමිනි දා. හරි, ඉතිරි කොටසත් අපි කියාගෙන යමු. ඉමස්ස ittandani hato desucha yanu aadesha vidhana sutrai imassa yanudu ee yanudu tandani hato desu yanudu cha yanudu පදයෝය පද හතරකි. මේකට සබ්බස්ස කියන පදේ අනුවර්තනය කරලා අපි අර්ථ කියනවා. තන්දානි හතෝ දේසුච
තන්දානි හතෝ
දේසුච ත ප්‍රත්‍ය ඔබට ඉන්න තං ප්‍රත්‍ය දානි ප්‍රත්‍ය හ ප්‍රත්‍ය තෝ ප්‍රත්‍ය ද ප්‍රත්‍ය යන මේ ප්‍රත්‍යයන් පසු ඇති කල්හි සබ්බස්ස ඉමස්ස සියලු ඉම ශබ්ද යහට ඊ ඊකාරාදේශ වේ අපි ඌර්තියක් කියමු තං ආදිසු පරේසු තං ආදී ප්‍රත්‍ය පසු ඇති කල්හි ඉමස්ස ඊ හෝති ඉම ශබ්දයට ඊ ආදේශය වේ ඉතෝ ඉතෝ යනුවෙන් පදයක් සැකසේ ඔන්න දැන් හදන්න යන්නේ ඉම ශබ්දයෙන් පස්සේ තෝ විභක්ති ප්‍රත්‍ය. පැහැදිලිනේ මේ තෝ ප්‍රත්‍ය විතරක් යෙදෙන තෝ ප්‍රත්‍ය යෙදෙද්දි විතරක් නෙවෙයි මේ ඉමහට ඊ ආදේශය වෙන අනිත් තැන් ටිකත් පෙන්වුවා. ඔකත් මතක තියාගන්න ඕනේ. ඒක සූත්‍රයේ මතක තියාගත්තම ඕ ඉත්තං ඉදානි ඉහ ඉද කියනන්නේ මේ තැන් වල. දැන් ඉම ශබ්දයෙන් පස්සේ යෙදෙන ඒතර මේ සූත්‍රයෙන් කියවෙන අර්ථය තමයි මේ ටිකත් අපි වකනවා. ඉමහට ඊ ආදේශයක් වෙනවා. කොයි තැන්වලදීද පිටිපස්සෙන් මේ පත්‍ය තියෙනවා නම් මේ හැම තැනකදීම කියන්නක් වෙනවා. ඉම වෙනුවට කියන්න. ඒ නිසා තමයි ඉත්තං ඉදානි ඉහ ඉතෝ ඉද කියන පද හැදෙන්නේ. ඒකට මතක තියාගන්න තියෙන්නේ මේ ඔක්කොම ඉම ශබ්දයට උන ඊ ආදේශයෙන් පස්සේ උන හැදුණු පද කියලා. ඒකට මේ වගේ අර්ථ අපි තාම මේවා කතා කරලේ නැහැ. මේ ප්‍රත්‍ය අපි ඉස්සරහට කතා කරමු. මේ ප්‍රත්‍ය ටික ඒ වගේ අර්ථද දැන් කතා කරනවා. දැන් අපි ඉන්නේ මෙතනනේ ඉතාලම මේ ප්‍රත්‍යයේ. දැන් මේක මේකෙන් හදන පදේ හදාගන්න තමයි දැන් මේ සූත්‍රය කිව්වේ. අනික් ඒවටත් මේක අදාළයි. පැහැදිලිද? කොට දැන් මේ අපි ඉන්නේ මේ තෝ ප්‍රත්‍ය නිසා මේ සූත්‍රය කියන්න එපාය. ඉතින් එතකොට අනිත් ඒවා ගැනත් කියවෙන්න ඕනේ. ඒවා අපි ඉස්සරහට කතා කරනවා. ඒ වගේ හැදෙන පද, ඒ වගේ අර්ථ කොහොමද කියලා. එතකොට ඉතෝ කියලා පදයක් හැදෙනවා. ඒකේ තේරුම මේන් මෙතනින් ඔය විදිහට කියන එක. හරිනේ. දැන් මේ ටික මතක තියා ගන්නවා නම් හරි වටිනවා. මේ මේ සූත්‍ර ටික මේ ඉස්සරහට කියනේ වගේ ඒ සූත්‍රවල අර්ථ මතක තියාගත්තම හරිම ලේසියි නිපාතවල අර්ථ ගන්න. එනිසා මෙන්න මේ දැන් කියන සූත්‍ර ටික හරිම වැදගත්. එනිසා ඒවා ටික මතක තියාගන්න. ඊළඟ සූත්‍රය කියමු. සබ්බසේතස්සකාරෝවා ඉති. සබ්බසේතස්සකාරෝවා යන සූත්‍රයෙන් තෝතේසු ඒතස්ස තෝ ප්‍රත්‍ය ත ප්‍රත්‍ය පරකල්හි ඒත ශබ්දයහට අත්තං වා විකල්පයෙන් අත්තං අත්වයක් වේ. ඒ කියන්නේ අකාරයක් වේ. අතෝ අතෝ යනුවෙන් පදයක් සැකසේ. එත්තු යනුවෙන්ද පදයක් සැකසේ. පක්කේ අකාර ආදේශය නොව පක්ෂයෙහි සරලෝපාදීනා සරලෝපාදී සූත්‍රයෙන් අකාර ලෝපෝ ඒත ශබ්දයේ පදාන්ත අකාරය ලොප්වේ. එත්තෝ යනුවෙන් පදය සැකසේ. හරි, අපි ඒ පද දෙක හදමු. කවුද? හරි, චන්ද කිත්තියස්ම හදන්න බලන්න. අපි වෙලා යන නිසා මම හදන්නන්නේ. එතකොට මේ විදිහට හැදෙන්නේ ඒතතෝ ඒතතෝ කියලා තැන් දෙක ගත්තා. එක තැනක ඒත શબ્දයට සබ්බස්සේකාරස් සබ්බස්සේතස්සකාරෝ කියන සූත්‍රයෙන් අයන්නක් ගත්තා. ඊට පස්සේ අතෝ කියලා එතන පදේ හැදෙනවා. අනෙක් තැන ඒතතෝ කියන තැන තකාරස්ත අකාරය ලොක් කරනවා. මොකෙන්ද? සරලෝපාදී සූත්‍රය. උඩ පද දෙකක් හැදෙනවා. ඒත් ඕ ඒතෝ අතෝ දෙකේම අර්ථය එකයි. ඒත શબ્දයෙන් කරවතෝ. ඒත කියන්නේ ඒ කියන අර්ථයනේ. එහෙම නැත්නම් අර කියන අර්ථයනේ. අර තැනින් අරකෙන්. එහෙම නැත්නම් ඔක ඇතැම් තැනක මේ කියන අර්ථයක් අපි දුර තියෙන එක සමහරට පෙන්වන්නන්නේ මේ කියලා වගේ. ඒ වගේ තැනකදී මෙතැනින් මේන් කියන අර්ථයක් එනවා. මෙතන සරාසරේ ඉන්නේ නැහෙනි. සොරයක් නැහෙනි පිටිපස්සේ. නෑ නෑ. සරලෝපෝ මාදි ආදි පදයෙන් ඒක ඉතිරි පද ටික. සූත්‍රයේ සම්පූර්ණ කිව්වේ නැහෙනි. ආදි කියන්නේ ඉතිරි පද ටික. ඒක සම්පූර්ණ සූත්‍රේ කියන්නේ නැතුව ඒ නිසා කෙටි කළේ සරලෝපාදී සූත්‍රය. යදාදී කියන්නේ යදනුප්පන්නා කියලා ඉතිරි ටික තියෙනවා. කෙටි කර සූත්‍රයේ කෙටි කරන්නයි මේ කිව්වේ ආදි පදේ. පැහැදිලි ඇති නේද මේක? නෑ. ඔය අර්ථය තමයි. ඒතොර මේ කෙනාගෙන් කියන අර්ථයත් වෙන්න, අර කෙනාගෙන් කියන අර්ථයත් වෙන්න පුළුවන්. පුද්ගලයෙක් ගැන කියනවා. නමුත් මේක දැන් මේ නිපාතයක්නේ. ඉතින් මේක ওই විදිහටමයි යන්නේ. නිපාතය ඔක වර්ණයෙන් නෑ. ඔය විදිහටමයි යෙදෙන්නේ හැමතැනම. අතෝ එතන අතෝ නෙවෙයි. එතන අතෝ මහ ප්‍රාණතය. ඒක නිපාතය.
තවද
ඉක්බිති. ඔව්.
තවද
මේ ලියලා තියෙන සිංහල
පංචමී අර්ථේ නේද?
ඔව් පංචමී අර්ථේ. තෝ ප්‍රත්‍යයන් දැන් හැමතැනම ඒක මතක තියාගන්න ඕනේ මේ පංචමී අර්ථේ යන්නේ කියන එක. හරි, ඊළඟ සූත්‍රයට අපි යමු. ත්‍රතෝ තේසුච ඉති ත්‍රතෝ ත්‍රතෝ තේසුච යන සූත්‍රයෙන් කිස්සකු කිං ශබ්දය හට කු ආදේශයක් වේ. කුතෝ කුතෝ යනුවෙන් පදයක් සැකසේ. එතකොට මේ සූත්‍රය මොකක්ද කියන්නේ? කිං ශබ්දයට කු ආදේශයක් වෙනවා. කින් හට කු මෙන්න මේ තැන් තමයි වැදගත්. මේ ටික මතක තියාගන්න ඕන. මොන තැන් වලදීද ඊට පිටිපස්සෙන් ත්‍ර තෝ ත කියන තැන් වල මේ ප්‍රත්‍ය පිටිපස්සෙන් තියෙනවා නම් කින් හට කු ආදේශයක් වෙනවා. දැන් අපි කතා කරන්නේ මේතරනේ. ඉතින් ඒවා ගැන අපි පස්සේ කතා කරනවා. ඒ වගේ අර්ථ මොනවද කියලා, ඒ ප්‍රත්‍යවල අර්ථ මොනවද කියන එක පස්සේ කතා කරමු. දැනට මතක තියාගන්න තියෙන්නේ මේ තැන් තුනේදීම කින් හට කූ ආදේශය වෙනවා. ඉතින් මේ වගේ අර්ථ මොනවද කියලා ඉස්සරහට කතා කරනවා. ඒ නිසා ඔක්කොම දැන් මෙතන කියන්නේ ඒ අදාළ තැනදී ඒ ප්‍රත්‍ය කියනවා. දැන් තාම එකක් නේ ඇදලා ගත්තේ. ඒ ගත්ත එකේ ඊයදෙන තැන් ටික කියලා ඊළඟේ වට යනවා. ඒතොර දැන් මේ සූත්‍ර එතෙන්දෙද්දි මේ ප්‍රත්‍ය කතා කරද්දි මේවත් මතක තියෙන්න ඕනේ.
අපි යමක් කිව්වද
ඒවයි කියන්නේ. ඊට පස්සේ දැන් අපි හදිද්ද එතකොට ආයේ කියන්නේ දැන් කලින් කියවනේ කියනවා නේද ඊවා කියලා මතක තියාගන්න ඕනේ කලින් කියවනේ කියලා ඒ කලින් කියව මතක නැහැ කියලා ඒ දොඩකින් ශබ්දයෙන් පරව තෝ ප්‍රත්‍යයයි කොචි පංචමයත්තේ තෝ කියන සූත්‍රේනොයි ත්වාදයෝ විභත්ති සංඥායෝ කියන සූත්‍ර දෙකෙන් අපි මේ කටයුතු ටික කරගන්නවා. තෝ ප්‍රත්‍ය දාලා විභක්ති සංඥා දෙනවා. කින් හට කූ ආදේශය ත්‍රතෝ ධේසුච සූත්‍රේ. ඊට පස්සේ කුතෝ කියලා පදයක් දෙනවා. කොයින් කොයින්. ඒකට මේක ප්‍රශ්නාර්ථයේ යෙදෙනවා. කුතෝ කුතෝ භයං කියන තැන බයක් කොයින්ද කුතෝ භයං පංචමයත් එක තමයි දැන් කොතැනින් කොයින්ද කොයින්ද ඉතින් බයක් කියන විදියක් නැහැ නේ නේද? හරි. අපි ඊළඟ සූත්‍රයටත් යමු. කොචිතෝ ඉති කොචිතෝ යයි සුත්ත දිධාකරණේන සූත්‍ර දිධාකරණයෙන්
සූත්‍ර
විධාකරණේ සත්ත්‍යමත්තේච
සත්ත්‍යමත්තේච
සත්ත්‍මී අර්ථයෙහිද
සත්ත්‍යමී අර්ථයෙහිද
තෝ හෝති
තෝ හෝති
තෝ වි ප්‍රත්‍ය වි
තෝ ප්‍රත්‍ය වි
ආදිස්මින්
ආදිස්මින්
ආදිස්මින් යන අර්ථයෙහි
ආදිස්මින් යන අර්ථයෙහි
ආදිතෝ
ආදිතෝ
ආදිතෝ යනුවෙන් පදයක් සැකසී
ආදිතෝ යනුවෙන් පදයක් සැකසී
කොට මේකේ අලුතෙන් සූත්‍රයක් නෙමෙයි කියන්නේ. අපි කලින් කිව්වානේ කොචිතෝ පංචමයත්තේ කියලා සූත්‍රයක්. ඒකේ පංචමයත්තේ කියන කෑල්ල අයින් කරලා දානවා. ඒකට තේරුම ඇතෙන් තැනක තෝ ප්‍රත්‍යයයිදී. දැන් අර කලින් අපි කිව්වේ කොචිතෝ පංචමයත්තේ. ඇතෙන් තැනක පංචමී අර්ථයෙහි තෝ විභක්ති තෝ ප්‍රත්‍යයයිදී කියලා. දැන් පංචමයත්තේ කියන කෑල්ල අයින් කරපුවහම වෙන විභක්තියකදී තෝ ප්‍රත්‍යය යෙදෙන්න පුළුවන්. ඒ නිසායි මේ කියන්නේ සත්තමී අර්ථයේත් ඒ නිසා යෙදෙන්න පුළුවන්. එතනදී පංචමයත්තේ කියන කොටස අර සූත්‍ර දිධාකරණේ කියලා අපි කලින් අර කතා කරපු ක්‍රමයට. සූත්‍ර විභාගය කියලා අපි කිව්වා. සූත්‍ර විභාග ක්‍රමය කියලා. ඒකට ඒ විදිහට සූත්‍රයේ කොටසක් නොසලකා හැරලා අපි අර්ථ ගන්නවා. ඒ විදිහට කොචිතෝ කියලා කියන කොටස විතරක් අරගෙන මේ සත්තමී අර්ථේ තෝ විභක්ති ප්‍රත්‍යාරං අර්ථ ගන්නවා. කොහොමද එතකොට මෙතනදී ආදි ශබ්දයේ ශබ්දයෙන් පස්සේ අපි ගන්නේ ආදි ශබ්දයෙන් පස්සේ ආදි ධන තෝ කියලා ගන්න. එතකොට මේකෙන් හැදෙන ආදි තෝ කියන පදේ අර්ථ දෙකයි. ආදි තෝ කියන එකේ පංචමී අර්ථයෙන් ආදිංහා ආදිස්මා කියන අර්ථයෙන් එමත් හැදෙන්න පුළුවන් ආදිස්මින් කියන අර්ථයේ ආදිතෝ කියන පදේ හැදෙන්න පුළුවන්. ඒතර ආදි ශබ්දයෙන් විතරක් නෙමෙයි වෙන තැනකදී වුණත් සප්තමී අර්ථයකට ඇතැම් විට යෙදෙන්න පුළුවන්. අපි දෙමක චෝර ශබ්දයෙන් පස්සේ කියලා සොරා කෙරෙහි කියන අර්ථයෙන් උත් ඇතැම් තැනක චෝරතෝ කියලා යෙදෙන්න පුළුවන්. එනිසා ඒ සුදුසු විදියට ඒකේ යෙදෙන විදියට අපිට සප්තමී අර්ථයේ හෝ පංචමී අර්ථයේ තමයි යෙදෙන්නේ. ඒ අර්ථ දෙකේ තෝ ප්‍රත්‍ය යෙදෙන්න පුළුවන්. එතකොට බහුලව යෙදෙන්නේ පංචමී අර්ථයේ ඇතැම් තැනකදී කොචිතෝ කියන සූත්‍ර විභාගයෙන් සප්තමී අර්ථයේ තියෙන්න පුළුවන් කියන එක මතක තියාගත්තම හරි. බහුලව යෙදෙන්නේ පංචමී අර්ථයේ. තෝ ප්‍රත්‍ය ප්‍රධාන අර්ථය පංචමී. ඒ නිසා තමයි පංචමී අර්ථයේ කියලා සූත්‍රය රචනා කළේ. නමුත් ඇතැම් තැනකදී කලාතුරකින් සප්තමියේ තියෙන නිසා තමයි සූත්‍ර විභාග ක්‍රමයක් තියෙන්නේ. අනිත් විභාග ටික වල යෙදෙන බවක් කියන්නේ.
ඒක මෙහෙම කිව්වොත් ගන්න ප්‍රතිතෝ පංචමියත්තේ සූත්‍ර දිනදාකරණේ නැත් සප්තමියත්තේ.
ඔව් සප්ත කියන්නේ ලියතිද? නෑ එහෙම ඕනෙත් නැහැ. මෙතන ඔව් කොචිතෝ ඉති විධාකරණේන කියලා ලිව්වත් ඇති. අර ටික ඔක්කොම ලිව්වොත් ඉතින් වඩා හොඳයි. විධාකරණේන සප්තමී අත්තේජ. අපිට ඉදිරි ටික කතා එතකොට මේ තෝ ප්‍රත්‍යේ කතාව අවසන් වෙනවා. ඉදිරි ටික කියන්න වෙලාව මදි වෙයි නේද? මේක සූත්‍රයක් නෙමෙයි. ඒ දෙක නිකන් ලියන්න විතරයි
තියෙන්නේ.
ඒකත් නෑ. ඈ? ඔව්. අරක දාන්න ඕන. හරි මේ වෙනකන් කියපු ටිකේ වෙන මොනවා හෝ ගැටු තියෙනම් අහමු බලන් ඉක්මනින්. අපිට ඊළඟ දවසේ බොහෝ විට නෙවෙයි ඊළඟ දවසේ ඉවර වෙනවා කොහොමත් නාම කාණ්ඩය අවසන් වෙනවා ඊළඟ දවසේ. තව සූත්‍ර කීපයක් එතනින් එහාට සූත්‍ර නැහැ. උපසර්ග නිපාත වලදී සූත්‍ර නැහැ. උපසර්ග නිපාත වලදී ඔක්කොම නිකන් කියාගෙන යන්න විතරයි තියෙන්නේ. මෙන්න මේ දැන් මෙතන ඉඳන් ඒ කියවෙන සූත්‍ර ටික බොහොම වැදගත්. ඒ නිසා මේ පද හැදෙන්නේ කොහොමද? අර සත්තමී අර්ථයේ යත්ත යත්‍ර යහින් මේ විදිහට පද හැදෙන හැටි. ඒ පද හැදෙන විදිහ ගැන ඉස්සරහට කතා කරනවා. ඒ නිසා ඉතින් ඒ ටික මතක තියාගන්න එකයි වටින්නේ සූත්‍ර ටික. හරි එහෙමනම් ප්‍රශ්න නැතුව ඇති නේද? එහෙමනම් අද දවසෙත් අපි ට්‍රැක් කරගත්තු සෑම කුසල ධර්මයක්ම මේ අපි මේ කුසලයේ අනුමෝදන් වෙන සෑම සියලු දෙනාටමත් ඒ වගේම යම් තාක් පිරිසක් හිතින් හෝ අනුමෝදන් වෙනවද මේ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කටයුතු කරනවද මේ සෑම සියලු දෙනාටමත් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතුපනි ශ්‍රී වේවා කියලා. මේකේ අපිට දැන් මේ බාලාවතාරෙදී අපිට මේ තෝ ප්‍රත්‍යේ අර්ථ කීපයක් කියුණාට වෙන ව්‍යාකරණ පොත්වල තව ඇතැම් තැනක කලාතුරකින් යෙදෙන වෙන විභක්ති ගැන කියවෙනවා. අපි ඒව ගැන පස්සේ කතා කරමු. අපිට දැන් බාලාවතාරෙදී කියන්නේ සප්තමී පංචමී අර්ථ දෙකේ විතරයි ඈ. හරි. ලයි.
Okay. 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 Ok